තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කොහොමද?
අපි ජොලියේ ඉන්නවා මෙහෙන්නට. හැබැයි වඩුසා ගතියක් තියෙන. කාලගුණේ නම්. ඒ වුණාට ඉතින් අපිට නම් තාම වැස්ස නැහැ. කොහරි ඇඟ රිදෙනවා බම් මේකේ කා දේවල් කරන්න ගිහිල්ලා චේන්සෝ එක වැඩ කරලා අරේ මේ කරලා ඉතින් එහෙම ගතියක් තියෙන. හැබැයි ඉල්ලලා ගත්ත එකක් තියෙන.
ස්වාමීන් වහන්සේ ඉතින් කැමතිනේ චේන්සෝ?
උඹත් කැමති. ඇඟ රිදෙනවා කිව්වොත් කැමති. තෝ ඉතින් දන්නවනේ මං දන්නවනේ.
ඇඟරි දනොත් නෙමෙයි වහන්සේ ඒවට කැමති නේ.
හරි
එහෙමනම් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙමනම් අපි මේ සුපුරුදු පරිදි පටන් ගන්න යන්නේ සතිපතා කරන කම්මඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් කම්මඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ වැඩසටහන ආරම්භ කරන ලෙස අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කරමි. සාදු සාදු
සාදු සාදු සාදු.
එහෙමනම් ගරුතර ස්වාමීන් වහන්සේ,
එබැයි
ලිඛිත ප්‍රශ්න එකක් දැනට ලැබිලා තියෙනවා. මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතර සමාධියට පසුව විපස්සනාවේ යෙදෙන විට ඇතිවන තත්වයකින් රූප වේදනා සංඥා සංකාර වේදනා සිතිවිලි සහ කයද නොදෙනී යයි. දිනකට පැයක් පමණ මෙලෙස සිටී. විටක සතියද නැතිව යයි. එවිට නින්දක් වැනි අවස්ථාවකට සමහර දිනවල පත්වී පැයක් පමණ සිටී. මෙම தત્ත්වය භාවනාවේ යෙදෙන විට පමණක් පවතින අතර භාවනාවෙන් මිදුන විට පියවි ජීවිතයේදී අත් නොදකි. නමුත් දිනකට පෙර බුදුන්ට පුදකල මල් කලඹක් දැස බලන විටම ආනාපානයට සිත දැමීමට පෙර සිත එක්වරම ඉහත විස්තර කළ කිසිවක් නොදැනෙන தત્ත්වයට පත්වි පැයක් පමණ පැවතුමි. මේ වාර්තා කිරීම සුදුසියයි සිතුනි. ඔබ වහන්සේගෙන් දෙපා නැමද භාවනා උපදෙස්
පතමි. සාදු සාදු සාදු. ඒ කියන්නේ එකපාරට අපි යමක් දකින්නට ඒ නිසා ඒ දෙයට හිත යෑම නිසා අපිට නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා. ඒකට කියන්නේ අන්වේ ඥාන කියලා. ඒක ඉතින් කරලා හිතලා කරන එකක්ද එහෙම නැත්නම් කරන එකක්ද දන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට අපි ලස්සන දේක් දකින්නට තේනවා. මේ නිසා තව කීයක් ඉතුරු සේසු ලෝකෙම අපි නොදැනි යනවා. ඉතින් දකින්න දේ සේසු ලෝකයේත් එක බලනොත් ශූන්‍යයි. තුච්චයි රිටයි අනත්තයි. ඒ නිසා දෙයක් දැක්කට දේ නෙවෙයි දකින්නක හරහා විනිවිදලා කැන්වස් එක දකින්න චිත්‍ර දකින්නේ නැහැ. චිත්‍ර දකින්න දකින්නේ හැබැයි චිත්‍ර දකින්නේ නැහැ. ආ නොවි විදියට අපි මේ ඉගෙන ගන්න දේ කාලයක් යන්න ඕනේ ඔක සිද්ධි වෙන්න. මේ එහෙම නැතුව හිතලා ගන්න බෑ. හිතලත් ගන්න පුළුවන්. ඔය රිලටිවිටි කියලා කියන්නේ ඒකයි. අපි මේ බලන දේ නිසා සෙස්සට අන්ධකාරයක් වැටෙන බව, හෙවණැල්ලක් වැටෙන බව. අනේ ඒක දැක්කට පස්සේ අපි දකින්න ඕනම දෙයක් කොච්චර සිත් ගන්නසලු වුණත් කොච්චර අප්‍රසන්න වුණත් මේකෙන් කරන්නේ සෙස්ස වහලා දාන එක කියන එක තේරෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ අපි දකින්න හැම දෙයක්ම අපිව මුලා කරන බව, ඇහැ අපිව නොමග අරින බව, අර නොපෙනෙන දේ නොපෙන්නඳ පෙනෙන දෙයට මනාපමනාප දෙකේ රිචාර්ජ් කරන දෙකෙන් වෙහෙසෙන බව. ආ මේක දැක්කට පස්සේ අපේ ඇස් විතර අපිව නොමගරන දෙයක් නෑ තරම්. එතකට අපි ඇස් දෙක උගුල්ලා දාන්න යන්නේ නෑ. හැබැයි ඒක ඇහැ හරහාම තමයි තේරුම් ගන්නේ. ඒ නිසා මල් කලඹක් වෙන්න පුළුවන්. ඒ මොන දෙයක් වුණත් මේකෙන් අපි කොච්චර කලඹනවද කියලා. ඒ නිසා අපි කොච්චර දේවල් පේන්නේ නැද්ද කියන එක දැක්ගත්තොත් අපි ඒක වස්තුව දැක්කා වෙනවා. නැත්තම් අපි දැකලා තියෙන එකේ මුනත විතරයි. ඒක විනිවිදලා නෑ. ඒකෙන් වැහින දේ පේන්නේ නැහැ. අන්නේ වැහින දේ පේන බැලින් බැලුවෙන් පැවින් දැක්කනම් දහින දේ පට වියාපෝ තේජෝ වායෝ මොනවා වුණත් ඒකෙන් කරන්නේ මුහා කරන එක පමණයි. ඒක මේ සජීවී අජීවී ප්‍රශ්නයක් නෑ. ඇහද කනද නාසයේද දිවද කයද ප්‍රශ්නයක් නෑ. රූපද ගන්ධද සද්දන ඒ ආපాతගත වෙච්ච දේෙන් සියල්ල වහලා දාන. එකත් තෝරනවා කියලා කියන්නේ ශේෂ අමතක කිරීම කියන සාපේ තමයි සංසාරිකය. මේකම ආසකිරීමෙන් අනික් සියල්ලක අමතක කරලා දන්නවනම් ඒක අවබෝධ ලැබන වෙලාව ඒකෙන් අපි කොච්චර අතහරිනවද කියලා දන්නවනම් අපි දැනටමත් දිවන් දැකලා ඉන්නේ. ඒ දේ අපි තරලා ඉන්නේ අපි. දන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න තියෙන්නේ දහින දේ දැකලා ඒක රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් කියලා දැනගෙන මේකෙන් කරන්නේ යමක් පෙන්වන එක නෙවෙයි විශාල දෙයක් මුවා කරන එක. ඒ නිසා දකින්න දි කියන ඔච්චර පඩ ව්‍යාපෝ තේජෝ වශයෙන් ගණන් කරන්න යන්න එපා. පණ තියෙන පණ නැති වශයෙන් ගණන් ගන්න යන්න එපා. ප්‍රිය අප්‍රිය වශයෙන් ගන්න එපා. ඔක එහා පැත්ත බලන්ඩ දිගටම පුරුදු කරන්ඩ කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉච්චලා තිබුණේ කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න ඕන නම් අත උස්සන සයින් එක දැම්මම අපි නම කියලා කතා කරන්නම්. දිනුෂා
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස කමට අහන් පහුගිය දවස්වල කමට අහන් වාර්තාවක් කියන්න ගත්තේ. ආනාපාන සතිය මුල ඉඳලා බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ආනාපාන සතිය තුනි වෙලා ගිහිල්ලා හිස් තැනක් වගේ අර මුකුත් නොදැනෙන තැනක් මුකුත් කියන්නේ දැනෙනවා. ඒ වුණාට ආනාපාන සතිය නැතුව තැනකට විවේක ස්ථානයක් වගේ අරමුණු වුණා. ඊට පස්සේ එතන ටිකක් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ආපහු ආනාපාන සතිය මතුවෙනවා, ආයෙ නැතුව යනවා. ඊට පස්සේ සිතිවිලි එනවා, ආපහු නැතුව යනවා. එතකොට අර සිතිවිලි ආපුහම සිතිවිලි වලට පිටිපස්සෙන් අර මේ විවේක ස්ථානයේ තියෙනවා පේනවා. ආනාපානයේ තියෙනකොට ආනාපානයට පිටිපස්සෙන් අර විවේක ස්ථානය තියෙනවා. එතකොට කැමතිනම් ආනාපාන සතිය බලන්නත් පුළුවන්, විවේක තැන බලන්නත් පුළුවන්. එතකොට ඒක තමයි සමින් වහන්ස අත්දැකීම. ඒකෙන් කැමති එකක් බැලුවට කමක් නැහැ කියලා මට හිතුනේ ස්වාමීන් වහන්ස. ඒක ගැන
පේන දේ හරහා මේක පේන නිසා විවේක ස්ථානය පිටිපස්සේ තියෙනවා. ආනපාන පෙන්වුවත් විවේක ස්ථානේ තියෙනවා. බිම්බී මහකිලෙන් බැලුවත් විවේක ස්ථානේ තියෙනවා. වම දකුණ කියලා සක්මන් කරත් පේනවා. එනිසා ඒලා විවේක ස්ථානේ බැලුවත් එකයි, ආනපාන බැලුවත් එකයි, සක්මන් කරන බැලුවත් එකයි. ඔය අරමුණු වල තියෙන දේවල් තෝරණයකින් තමයි අපි අපේ මන අපමණාප දෙකට, එහෙම නැත්නම් අදිෂ්ඨානයකට, චේතනාවකට, සංස්කරණයකට යන්නේ. ඒ සංස්කරණේ නොකර ඉඳ බලන්නේ. ආනපාන තෝරන්නෙත් නැහැ, හිතන තෝරන්නෙත් නැහැ. සක්මන් කරනකොට සක්මනට වේවා කියන්නෙත් නැහැ, හිතන්නේ යන්නෙත් නැහැ, පිට ගියට යන්නෙත් නැහැ. ඒ අරමුණු අතර තියෙන මේ වර්ග ભેද, තේරුම් බේරුම් තමයි මනාපමනාප කියන්නේ. ඒ අනුව ඒක වේවා මේක වේවා කියන එක තමයි චේතනා කියන්නේ. අන්නේ චේතනා නොකර ඉඳ තමයි ඔය ප්‍රශ්න දක්වාම අපි ගෙනියන්නේ. අපේ හිත කවදාකවත් නොකර ඉඳ යන්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ චේතනා කරන්න එපා, කර්ම රැස් වෙනවා. එන දෙයට එන්න අරින්න. ඒ කොයි එකේ හිටියත් කොයි එකටත් යන්න පුළුවන්. ඒක පිළිබඳව ආයි කිසි වීසා ගන්න ඕන කමක්, ආයින්වත් දේශ සීමා පන්නන්න ඕන කමක් නැහැ. ඒ ඔක්කොම එකයි. අපි දාලා තියෙන සංඥා ටිකක් තමයි තියෙන්නේ. ওই සංඥානුව පැටලෙන්නේ නැතුව අරමුණේ හිටියත්, හිස්තනේ හිටියත්, එහෙම නැතුව දෙතිය අරමුණක හිටියත්, ශක්මනේදිත් පරියංකේදිත් වගේ මේ දේවල් මායි නොකරන ගතියට යන්න උත්සාහකරන පුළුපුලම් වෙලාවේ එතකොට ඉස්සර තිබුණාගේ වැරද්දක් කෙරුවා කියන හැඟීම එන එකක් නැහැ. විචිකිච්ඡාවක් එන්නේ නැහැ, ලැජ්ජාවක් එන්නේ නැහැ. මොකද දන්නවා මේ ඔක්කොම එකම දේ තමයි ඔය නම් මාරු කරලා පෙන්වන්නේ, සංඥා මාරු කරලා පෙන්වන්නේ. ඒ අනුව අපි තේරුවොත් සංස්කාරය වෙනවා, තේරීම වෙනවා. ඒ නිසා තෝරන්න තෝරන්නේ නැති බව, මේ චේතනාවක් කරන්න චේතනා නොකරන්න, සංස්කරණයක් හිතාගන්න ඊට පස්සේ මගේ සංස්කරණයක් කරනවා, කිසිම දෙයකට ඇඟිලි ගහන්නේ නැහැ, කිසිම දෙයකට සංස්කරණය කරන්නේ නැහැ කියන එක සංස්කාරයක් කරගන්න. එතකොට මේ සංස්කාරයේ විසින් මැරලා යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ දැන් ආනාපාන සතිය ගොඩාක් කරලා මේ අර ආනාපාන සතිය ගෙවම් කරලා හිස් තැනට යන්නේ. එතකොට දැන් කාලයක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ නිකන් හිත හිත ඉන්නකොටත් ටිකක් හිතවිලි දිහා බලාගෙන ඉන්නකොට ඒ සිතවිලි තුනී වෙලා ගිහිල්ලා අර හිස් තැනට යනවා. මොකක් හරි දැන් ආනාපානේ හරි මොකක් හරි බලාගෙන ඉන්නකොට ඒ තියෙන දෙයට පිටිපස්සෙන් අරක දකින්න පුළුවන් ගතියක් පොඩ්ඩක් විතර එනවා ස්වාමීන් වහන්ස.
ඒකම තමයි රොට්ටල්ලා කියපේ එකමයි ආය කියන්නේ. මම කියපුවා මං කියන්නේ ඔය උඩ කුඹුරේ වතුර පිරුණාට පස්සේ පල්ලිය කුඹුරට යනවා. වතුර පොඩ්ඩද ලොක්කද කියන එක නේ වැදගත් වෙන්නේ. කුඹුර පිරෙන්න ඕනේ. ඒ වගේ ආනාපානේ පිරුණාට පස්සේ ඔය ස්ටෑන්ඩ් එක යනවා. ඉස්තන ගියාට පස්සේ ඉස්තන හිටියත් එකයි, ආනපන හිටියත් එකයි, සද්දෙට ගියත් එකයි, වේදනාවට ගියත් එකයි, ඒ අරමුණු අතර සමතාවයක් එනවා. ඒක හරියට කෙටියට කියනවා නම් කෙටියන්නේ පහදින්න ආසර් ප්‍රසද්දක වෙන් කළ හොඳට බලන්නකෝ. ටික වෙලා ගියාම ආසර් ප්‍රසද්දේ සම වෙනවා. ඒ වගේ ආනපානයේ හිස්තනයි සද්දයි වේදනයි හිතවිලි සම මට්ටමට එනවා. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ විචිකිච්ඡාව කියන්නේ ඔන්න ඕකට තමයි. ඒව අතර සමතාවයක් නැහැ කියලා හිතන තැනට යන්න.
ඒ සමිනස්තරන්ස.
බන්දුල සොවිස්සා ඥාන පුළුවන්.
ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ. පොඩි කමටහන සුද්ධ කරගන්න ඕන පරයන්ක ගැන මේ මම ටිකක් කාල සති දෙකක් තර ස්වාමීන් වහන්සේ තැම්පත් වීම හිස විසිරීම සම්බ ඒ ටික දිගට කරගෙන ගියා. මට එතකොට තේරෙනවා ස්වාමීන්වහන්සේ තැම්පත් වීමයි විසිරීම එක ළඟ ළඟ වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන්වහන්සේ එක පාටම නිකන් මුකුත්ම නැහැ වගේම තත්වයක් ඇතුණා. ඒ කියන්නේ නිකන් හරියට නිකන් අර කාඩ් පැක් එක අන්නලා දැම්මා වගේ, නැත්තම් නිකන් රීසෙට් කරා වගේ ඔක්කොම දේවල්. එහෙම සමහරවිට ටිකක් කරගෙන අද මට හිතන බාන්සිට කියන්න ඕන කියලා මේ දැන් අර හිස කඩා වැටීම අද වාඩි වෙච්ච කම පරයන්කේ ආනාපානෙ නොපෙනුනත් මට හිතුණා අද කය දිහා බලන්න ඕන කියලා ටිකක් වැඩිපුර බලනකොට මට හිතුණා කය හොඳට පැද්දෙනවා කියලා සවනාසේ. එතකොට මේ මට වැටුණා අර කය වෙනදා වගේ හිස කඩා වැටීම වෙනුවට කයේ පැද්දීම හොඳට ඒක වෙනවා කියලා. ඒක මායිත් උඩට එනකොටත් කය එස වෙනකොටත් එස වෙනවා කියලා ඒ පැද්දීම සම්මස්සක කම්පනයක් විදියට වගේ මට නිකන් වැටුණා. ඉතින් මට හිතන බෝවන්සෙට මේක ඉදිරිපත් කරන්න ඕන කියලා අවශ්‍යයි.
පැද්දුණයි කිව්වත් නැමුණයි කිව්වත් ඔක්කොම තියෙන්නේ ඉන්ජින කම්පන චංචල කියලා තියෙන පණ තියෙන හැම එකක්ම හැම වෙලාවෙම ඕක වෙනවා. අපි බුම්බගෙන ඉන්නවා ආමි පෙරෙඩ් එකේ ඉන්නකොට ෆොටෝ එකක් ගන්න ගියාම එව්වට බුම්බගෙන ඉන්නවා. එතන රංගපෑම තියෙන රංගපෑල නැති වෙලා බබිද්දියා බලන්න අද්දික ඔල්ලෝලා තමයි ඉන්නේ. නැත්තා එක මැරිලා, නැත්තා එක බම්මණේ. ඉතින් ඔය නලියන එක තමයි අනිච්චං කියන්නේ. ඕක හරි දුකක්. නමුත් ඒක මගේ නෙවෙයි නං අනාත්ම නං ඔය නලිය නලිය ඉන්නේ කියන්නේ මට මොකක්. අපි ඒක දිහා බලාගෙන ඉන්නේ ඇහැක් පිට ඇහැක් තියාගෙන හරියට ලෑන්ඩ් මයින් එකක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ওই වෙලාවේ පුපුරයි දන්නේ. ඉතින් ඒ නිසා ඒ නලියන ගතිය අපේ ආත්මයට ලැජ්ජාවක්. ආත්ම නිෂේධනයක්. අපිට ඕනේ කෙලින් මේක ඉද්ද ගැහුවා වගේ තියන්න. ඒකනේ නিত্য සංඥාව. අනිත්‍ය සංඥාව ආපු ගමන් ඒක දුකක් වශයෙන් තමයි පේන්නේ. ඒ තමයි කමඨාන් සුද්ධ වෙච්ච නැති කෙනාගේ හැටි. අනිත්‍ය වෙන්නේ බීම සැපක් වශයෙන් වැටෙනකොට පේනවා මේ අනිත්‍යදී අනාත්මයි මට අඬල වැඩන්නේ නැහැ ඇඬුවයි කියලා ඔගේ වෙනසක් වෙන්නේ නැහැ කොයි වෙලාවෙත් නලියන. ඒක මේ පණ ඇති පණ නැති වෙනසකුත් නැහැ. මම අර අල්ලගත්ත ටික නලියනකොට තමයි අපිට දුක. ඒ නිසා අල්ලගත්ත ප්‍රමාණය වැඩි වෙනකොට දුක වැඩි. ලෝකේ කොයි එකෙත් නලියන ගතිය තමයි තියෙන්නේ. පලුජ්ජති ලුජ්ජතිටි ලෝකෝ කියලා බුදුහාම කියනවා. ලුදු පලුදු වෙන ගතිය තමයි මේ ලෝකේ කියන්නේ. හැමදේම වෙනස් වෙනවා. අපි අල්ලගත් එක වෙනස් වෙනකොට මහා නඩුවක්. ඉතින් අල්ලගත් දේ සීමාව අතහැරියාට පස්සේ නඩුවක් තියෙනවා. හැබැයි අපිට අයිති නැහැ. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි. ඕක අපිට නියේ චිත්ත නියම වෙනස් කරන්න බෑ. ධර්මනියම වෙනස් කරන්න බෑ, උතුණියම වෙනස් කරන්න බෑ. දැක්ක නිසා අද ඔන්න කියන්න හිතුණා. ඔතෙක්කල් දැක්කා සැක කරුවා කියන්නේ නැතුව. අද කිව්වත් සමාප්ත වෙන්නේ නැහැ උග. ටිකක් අල්ල ඔහම ඕක පිළිගෙන ඉස්සරහට යනකොට මේ ලෝකේ ආයෙ මට්ටම් කරන්න දෙයක් නැහැ. රවුම්ම තමයි ඕක. ආයෙ හදන්න බෑ. ඔය භූවිසමත හදන්න යන්න එපා. හදපිට ගිය ගමන් ලෝකෙ හෙල්ලුම් කරනවා. ඒ නිසා ඒ ශාරීරික විෂමතා ඒ වගේම ආත්ම දෘෂ්ටි විෂමතා හදන්න යන්න එපා. මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. ඔය කොයි ලෝකේ ඉන්න ලොක්කටත් ඕක ඔබ තමයි. ඔය කවුරු කිව්වත් කාටවත් එහෙම ශික්ෂණයක් නැහැ. උන් ශික්ෂණයක් තියෙනවා කියලා පෙන්වන්න හදනවා. අපි බොරුවට උන්ට සැලුට් ගන්නවා. එකෙකුටවත් නැහැ. ඒක තමයි පිළිගත්ත දවසේ තමයි ලෝකේ ලොක්කා වෙනවා. මම දන්නේ බන්දුලට තේරුණාද කියලා.
පොඩි උත්සාහයක් කරනවා ස්වාමීන් වහන්සේ.
දිගටම කරගෙන යනවා. එච්චරයි සිඩ්නි සොයිසගේ වැඩේ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
දර්වන් සාරණයි.
තුල්‍ය
අවසරයි ස්වාමීන් වහන්ස. මම මේට මම පිඳීම හැකිලිම තමයි කරන්නේ. මම මේට කලින් උත්කපතහන් අරගෙන තියෙනවා කීපතාව. එතකොට ස්වාමීන් වහන්ස අර මම මගේ පිඳීම හැකිලිම ටික වෙලාවක් යනකොට ඒක සියුම් වුණාට නැවත ඒක මාතු වෙනවා. ඊට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ ඒ දෙක එකක් පිම්බීම විතරක් දැනෙනවා. හැකිලිම පිම්බීම දැනෙන්නේ නැහැ. හැකිලිම විතරක් දැනෙනවා. මේ විදිහට එළියට යනවා. එතකොට ස්වාමීන් වහන්ස මට අහන්න තියෙන්නේ මේක දැනෙන්නේ නැතුව යනවා කියන්නේ දැන් දැනෙන්නේ නැතුව යනවා කියන්නේ මගේ හිතින් ඒක අල්ලා නොගන්නා බවක්ද? මට ඒක මේ කියන්නේ මට මේක පිම්බෙනවා ඒ කියන්නේ පිම්බීම හැකිනෙම කොහොමත් සිදු වෙනව නේද ස්වාමීන් වහන්සේ දැන් මට ඒක දැනෙන්නේ නැති එකක් විතරයි නෙවෙයි එතකොට ඒ කියන්නේ මගේ හිතේ ඒක අල්ලාගන්නේ නැති බවක්ද එතනද එතනදි වෙන්නේ
හොඳයි නොදැනීම පිළිබඳ අමනාපයක් තියෙනවද
නෑ ස්වාමීන් වහන්සේ
එහෙනම් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ ඇයි ඒක ගැන ඔච්චර හොයන්නේ
ඒක නොදැනී ගිහිල්ලා ඊට පස්සේ ආයි දැනෙනවනේ ස්වාමීන්
වහන්සේ මට දැනීම ගැනත් කියන්න එපා දැනීම ගැනත් කියන්න එපා මම හිතලද දැනීම එන්නේ ඒ මොකක්වත් නැහැ අපිව දෙකට දැනීමෙන් නොදැනීමට නොදැනීමෙන් දැනීමෙන් යනට එකට පණ අපින එකට අමනාප වෙන නැත්නම් මේ වෙනසට අමනාප වෙන ඊට පස්සේ ප්‍රශ්න ඇත්තටම මොකද භාවනා හම්බෙච්ච ලොකු උත්තරයක් දැන් ඒක ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා ඒ නිසා තියෙන දේ නොපෙනියන දේ ආයත් වෙනවා ඉතින් ඕක දිහා හොඳට බලන ඉන්න දෙවන්නේක් නැහැ බලපාන්නේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් විතරයි. මොකද දිගට බලා හිටියොත් අවිද්‍යාවට ඉන්න බෑ. ඔය දැන් අවිද්‍යාව තමයි වර නැගෙන්නේ. මට මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. ඔක භාවනාවේ කලාවතුරකින් හම්බෙන කෙනෙකුට හම්බෙන උත්තරයක්. ඔය හුඟාවක් කියලා බලා හිටියොත් ඔය මේ දැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඔක විසඳගෙන බලන්නේ හිටියත් නොවිසඳා බලා හිටියොත් නොවිසඳා බලා හිටියොත් තමයිම උත්තරේ හොයාගන්න. විසඳලා බලා හිටියොත් අනුන්ගේ සෙකන්ඩ් හෑන්ඩ් උත්තරයක් ඉල්ලන්නේ ඔය. කෝකද කැමති? ඒ නිසා මට පේන්නේ ඔය මේ දැනෙනවා දැනෙන දෙකම ඉතින් මම සම්බන්ධ නැහැනේ ඔය නොදැනියම් පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කරනවා කියලා තමයි මට ඇහින්නේ මේ පැත්තක ඉඳලා අහගෙන ඉන්නකොට
නැත්නම් ස්වාමීන් වහන්සේ නොදැනීමට මනාපයක් නැහැ
එහෙමනම් දිගට බලන්න
දැනෙනකොට තමයි චුට්ටක් හිතෙනවා
ඒකටත් බල ඒකටත් අමනාප කරන්න එපා ඒකටත් අමනාප කරන්න එක දිහා හොඳට බලන්න බලන්න බාධාවක් නැහැනේ ඕක දැන් දන්නවනේ දැන් දන්න දැනගත්තොත් නදැන්න ඔච්චරයි තියෙන ඕක දෙයක් ලක්ෂ කෝටි වාරයක් බලන්න ඕක විතරයි ඉස්කෝලවල උගන්වන්නේ නැත්තේ ඕක විතරයි පොත්පත්වල නැත්තේ ඒකට තමයි ගුරුවරු නැත්තේ ඕක බුදුහාමරණටත් උගන්වන්න බෑ ඒත් අපිට දීලා තියෙන බුදුහාමර ක්‍රමේ දැන් තියෙන අපිට සද්ධාවෙන් සක්කච්ඡාකාරීව නිතර නිතර ඕක බල 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 ඉන්න එකයි තියෙන්නේ මොකද්ද බලන්නේ දන්නේ නැති දෙයක් නොදෙනුවත්කම නැත්තම් අන්නෝන් මොකට උත්තරයක් හොයන්න යන්නේ අහුවෙන එක කරනවා අපිත් කෙරුවා. ඌ ඇත්තට හෙව්වත් නැතත් බලන්නේ තරම් පෞරුෂත්වයක් තියෙනවා. ඔකට බලපෑමක් එන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි පෙරකල පින කියලා මම කියන්නේ මේ වගේ පරිවේශනයක් කරන්න අපිට කාලය තියෙනවා. විවේකයේ තියෙනවා. ඉඩ තියෙනවා. ඒක තමයි පෙරකල පින. ඕකත් දැනිලා කරගෙන යන්න බැරි වුණොත් ඉතින් sorry.
ස්වාමීන් වහන්සේ සක්මනට මම වැඩි කාලයක් යොදවන්නේ නැහැ. ඒක මේකට බලපෑමක් වෙනවාද? සක්මන
මේ තාක්කල් වෙලා නැහැ. නමුත් සක්මන හොඳට කෙරුවොත් ඔයිට වැඩි ඔකට කලෙලි වැටෙනවා. මේ තාක්කල් වෙලා නැහැ. හොඳට සක්මනට දෙන්න. බත් කන්න ඉස්සලා අතේ දුවේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. තතෝදලා බත් කෑවොත් ඔය කොරෝනා වගේ ලෙඩ පොළොවේ විස පිහිට තියෙනවනම් ශරීරගත වෙන්න තියෙන අවස්ථාඩු වෙනවා නිසා සාමාන්‍යයෙන් කියනවා බත් කන්න ඉස්සලා අත හොදන්නේ කියලා. සක්මනට ඉස්සලා මේ පරියංගිට ඉස්සලා සක්මන කරන්න ඕනේ. ක්‍රීඩා කරන්න ඉස්සලා වෝම් අප් කරන්න ඕනේ අග. ඒක තමයි සක්මන
කියන්නේ. මම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ස්වාමීනාස්ස තව ප්‍රශ්නයක් මේ දැන් පොඩකට වෙලා කලින් ආවා. මගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මා මේ දිනවල සක්මන හෝ පරියංගය වෙනම නොකරමි. ඇයිද යත් ගන්නා බෙහෙත්වල අතුරු ආබාධ නිසා. නමුත් මා සිත සැම විටම කයටගෙන තිමත්ව ඉඳිමි. වේදනාවන් හොඳින් පාලනය කරගත හැක. ගැටෙන අවස්ථාවන් නැතුවත් නොවේ. මට දැන් ටීවී එක බලන විට ටික වේලාවකින් ගෙදර අයගෙන් අහන්න වෙනවා මේ භාෂාව කුමක්ද කියා. මටම හිතාගන්න බැරි තත්ත්වයක් බවයි දැනෙන්නේ. පාද නමස්කාර කර අවවාදයක් අතමි.
පළවෙනි වාක්‍යය කියන්න උදේ පළවෙනි වාක්‍යය කියවන්න මටත් දැන් මතක නැති වෙනවා මුල් ටික කියවේ එක මතක නැති. ඕම් බලන්න.
මා මේ දිනවල සක්මන හෝ පරයන්කය වෙන වෙනම නොකරමි. ඇයිද යත් ගන්නා බෙහෙත්වල අතුරු ආබාධ නිසා.
ඒ වුණාට මං කියනවා ඔය බෙහෙත් ඔක්කොම පැත්තක දැම්මත් කමන්නේ සක්මන පරයන්කය කරන්න බෙහෙත් ගත්ති සක්මන පරයන්කය කරන්න පුළුවන්. ඔය විදිහට එක්ස්කියුසස් හදන්න එපා. හෙදුවොත් ඔගොල්ලෝ බේතර බර වෙනවා සක්වන පරියන්කේ නොසලකා ගන්න. ඒකට ඔය ඔක්කොම නැති වෙලා යනවා. බේත් ගුණත් නැහැ, කරපු එකත් නැහැ. ඒ නිසා මන්තක තියන්න බේත් කරද්දිම වෙනද තරම්ම කරන්න බැරි වුණාට මේක කළ හැකි. ඒකට සද්ධාව තියාගන්න. ඒකට නිත්‍ය අභ්‍යාසය කරන්න, නිතිපත අභ්‍යාස කරන්න, සක්කච්ඡාකාරී වෙන්න, සකස් කරලා කරන්න, ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න. ඒතුරු බාධාව දන්නේ නැති එක විතරක් නෙවෙයි, ඔය බෙහෙත් ගන්න එක මොන පිස්සුවක්ද කියලා හිතන්නේ. ළඟ ඉන්න මනුස්සයන්ගේ බාධාව දන්න අහන්න ඒ මිනිහට මොලේ තියෙනවද කියලා හිතනවාද? ටෙලිවිෂන් බලන මිනිහට බාධාවක් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ඊට පිස්සෝනේ. පිස්සෙකින් අහන්න හදනේ තවත් පිස්සෙක්. ඊට වැඩි උදයන් මට තේරෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න එක. ඒ වගේම දන්නවනේ මට ඉස්සර වගේම කාලසටහන හැටියට සක්මණ පරියන්ක කරන්න බෑ, ප්‍රශ්න නැහැ. කාලසටහන බැරි වුණාට කරන දේ කරා. එතකොට කාලසටහන අප වෙන දවසේ ඔන්න තේරෙයි වෙඩේ ලෙඩේ තනිපයි බේතත් අඩ වැඩ කළා තියෙනවා. අපි කරගෙන ගියේ නැති සාමාන්‍ය කාලසටහන තියෙන්නේ. අන්න ඒක කරගන්න පුළුවන් දවසේ ලෙඩේ තනිපයි බේතෙන් නෙවෙයි ලෙඩේ තනිපෙන්නේ. ඔය බයියෝ සල්ලි ගත්තට උන් දන්නවා මේ ලෙඩේ තනිපෙන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. තියෙනවා පොතක් කරගෙන කියවන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒකේ පෙන්වන භාවනා කරනකොට කොහොමද ඇඟ තනිපෙන්නේ කියලා. ඉවසහනි පෙන්නේ ඔය සාමාන්‍ය කැසකින් පිටසාවිට නෙමෙයි, ඕටිසම්, එහෙම නැත්නම් පිළිකා, එහෙම නැත්නම් මානසික අසහන, එහෙම නැත්නම් ලාදුරු, ඔය සියලු රෝග නැති කරන්න පුළුවන් භාවනාවේ ඇති වෙන ඒ එන්සයිම්ස් වලින්. එන්සයිම් කියන කතාවත් වැඩි ඇති. නමුත් ඒ නිසා භාවනා කවදා හරි නැවත තත්ත්වයටපත් වෙනකොට බෙහෙත වැඩ කරලා තියෙ ලෙඩ නැති වෙලා තියෙ. ළඟ ඉන්න පිස්සෙක්ගෙන් ටෙලිවිෂන් එකේ භාෂාව අහන්න තරම් අමන වෙන්න එපා, තකතිරු වෙන්න එපා. ටෙලිවිෂන් බලන්නේ උන් පිස්සෝ. උන්ගේ උන්ට තේරෙනවද භාෂාව? ඉතින් ඒක බලන එකත් පිස්සු. ඔය කියන්නේ මායානාලය කියලා, ටියුබ් ඔෆ් ඉලූෂන් කියලා. ඒ ටියුබ් ඔෆ් ඉලූෂන් එකේ එකම භාෂාව කුණු හරුප විතරයි. කාමේ විතරයි. වෙන භාෂාවක් ඕකේ නැහැ. ඒ නිසා කාටුන් පෙන්නකොට පොඩි එකාටත් නැති කාමේ ඇති කරනවා. ඒ කියන්නේ දෙමාපියෝ ගෙදර ගෙනල්ලා මායා පෙට්ටිය තියලා තියෙන්නේ. දැන් සතිපාසලේ කට්ටිය භාවනා සක්මන් කරන්නේ මොකද කියන්නේ? ඒ කට්ටිය කියන්නේ මීඩියා රූම් එකේ කියලා. කුණුහරුප කාමරේ. විලිලජ්ජ නැති කාමරේ. ඒ නිසා ඒකට භාෂාවක් නැහැ. ඒක නිසා ළඟ ඉන්න කයින් අහන්න තරමට තක తీරු වෙන්න බබ උන්ට තේරෙන්නේ නැහැ. මට භාෂාව තේරෙන්නේ නැතු ගියා කියන එක සතුටින් කියනවා. ටෙලිවිෂන් බලන එක ඊට වැඩි අමනකමක් කියලා තේරෙයි. ටෙලිවිෂන් එක ගෙදර ගෙනත් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් කම්පැනි එක, මල්ටිනැෂනල් කම්පැනි එක දූතෙක්, එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? එයාගේ ට්‍රිගර් එක මයි ළඟ තියෙන්නේ. එහෙනම් දැන් එයා එහෙම ප්‍රෙස් කරනකොට රිමෝට් කන්ට්‍රෝල් එක මම වැඩ කරන්නේ ටෙලිවිෂන් එක හරහා තමයි. ඉතින් අපේ පොතේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතු. ඒ කාලේ තිබුණේ නැහැ මේ ටෙලිවිෂන්. ඒ නිසා කියවන්න ආර්ථික විමසුම සංග්‍රහවෙන් නම් තිබුණා එක පාරක් ටියුබ් ඔෆ් ඉලූෂන් කියලා. අන්න ඒක ගහලා බලන්න ටෙලිවිෂන් කියන්නේ මොකද්ද කියලා. බාධාව නෙවෙයි, ලිංගෙත් මතක නැති වෙයි. ඒතු ළඟ ඉන්න කෙනාගේ ලිංගය අහන්න යන්න එපා. ඒ අමතක වීම තමයි අපි භාවනාදී අපිට හම්බෙන ලාභයක හතරක් නැති වෙනවා කියලා බුදුහාම දේශනා කරනවා. උද්දේශ, ලිංග, නිමිටි, ආකාර. අපි බලන්නේ ඉන්නේ උද්දේශේ නම් මතක නැති වෙනවා. ලිංගේ ස්ත්‍රී පුරුෂ භාවයේ අවනික ලාකරණ ද වෙනවා. සටහන මතක නැති වෙනවා. ආ ඒ වගේ හතරක් මතක නැති වෙනවා. එතකොට වස්තු මතක නැති වුණා වගේ. ඊළඟ ඉන්න කයන් අහලා හරිනවා. ඌට ඌර තේරෙන්නේ ඌ බලන පිස්සු හැටියටනේ. ඌ හරි ඒකේ හරි මොකහරි. මන් දන්නේ මන් සර වැඩිද කියලා. හැබැයි මන් නම් කියන්නේ හොඳට පැහැදිලිව මම මේ කියන්නේ. උදේට පැහැදිලිද?
එහෙමයි ස්වාමීනි.
ආ එහෙනම් කියලා දීපන්.
ස්වාමීන් වහන්ස 8:57 දැන් වෙලා ඒ වෙලාව ප්‍රභාගයක් ඉරෙන්න ගියා. තව ප්‍රශ්නයක් තියෙනවද? මට පේන ජයන්ති උස්සල තියෙනවා. මෙතන ප්‍රශ්නේ දැන් නැතුව ඇති. ඊරෝෂ
එහෙමයි ස්වාමීන් වහන්සේට වෙලාව
මම හිතරි ගන්න ගන්න ඉක්මනට ගන්න. ආ
අවසරයි ස්වාමීන් වහන්ස. මම පරයන්කේදී බොහොම නිශ්චල තැනකට ගිහිල්ලා එහෙම ඉන්නවා. පරයන්ක වේලාව අවසන් වෙලා අවසන් වෙනවත් එකම අවසන් වෙන්නේ අවසන් වෙලා බලනකොට මගේ හුස්ම ගන්න බැරි කමක් දැනෙනවා. ඒ කියන්නේ බෙල්ල ඇතුළ උගුර ඔක්කොම හිර වෙලා. ඒතකොට ටිකක් අර වතුර ගිලුණ කෙනෙක් ආපහු නහය ගසලා දාලා හුස්ම ගන්න ඒ වගේ අවස්ථාවකට මං හුඟක් වෙලාවට පත් වෙනවා. ඒක ගැන ස්වාමින් වහන්සිට කියන්න මං කැමතියි. ඒ ගැන උපදේශක් ගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. මේ විදිහට මේ බලාගෙන ඉන්න දේ විවිධ වෙනස්කම් වලට නොසිතූ දේවල් වලට පත් වෙන එක බලාපොරොත්තු එහෙම වෙනස් නොවේ යුතුයි කියලා බලාපොරොත්තු වෙන ගියෝ සුන් බලාපොරොත්තු සුන් වීමක් වෙනවා. මේ ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන බලාපොරොත්තු වෙන ගියොත් මේ හැම දෙයකම වෙනවා සතිය තියෙනවා වර්තමාන ජීවත් වෙනවා වෙනසක් වෙනවා. නැත්තම් පරිණාමයක් විපරිණාමයක් වෙනවා. ඉතින් ඒ වෙනස් වීම බලන ගතියට කියන්නේ අනිච්ච සංඥා. අපි සාමාන්‍යයෙන් ඉන්නේ නිත්‍ය සංඥා වෙනස් වෙන්න බෑ. මේක මෙහෙමම තියෙ මේ ආකාර මේ සටහන් මේ ලිංග මේ ಉದ್ದೇಶ නිමිති ඔක්කොම තියෙන්න ඕනේ කිය. අත ඔක වෙනස් වෙනකොට يعني භාවනා ඉදිරියට යනකොට අපි හැම වෙලාවෙම මේකෙන් ප්‍රශ්නයක් හදාගන්න. ඇයි එහෙම වෙන්නේ කිය. ඒ කියන්නේ අපි අර නිත්‍ය සංඥාව නිසා. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිට සෑහෙන නිත්‍ය සංඥා දාලා තිනේ වට කියනවා ස්ක්‍රිප්ට් කියලා. දාපු ස්ක්‍රිප්ට් අනුව තමයි කල්පනා කරන්නේ. ඒක කමන්නේ නැහැ. ස්ක්‍රිප්ට් එකක් තිබ්බට කමන්නේ නැහැ. ඒක කාගෑරි ප්‍රොපෝසල් එකක් විතරයි. හයිපොතීසිස් එකක් විතරයි. උපකල්පනයක් විතරයි. ඒක ප්‍රූව් කරන එක ඩිස්ප්‍රූව් කරන එක ගැන වගේ කියන්න එපා. ඒ නිසා මේ නිරීක්ෂණේ වැඩි කරන්නට නිගමනේ අඩු කරන්න. ඕන දෙයක් වෙන්න පුළුවන් බව පිළිගන්න එක තමයි විපස්සනා කරනවා කියන්නේ. අනිත්‍යතාවය කියන්නේ ඒකට අනිත්‍ය සංඥාව විතරයි කමඨාන් සුද්ධ කිරීමකින් දෙන්න පුළුවන්. ඔය දීලා තියෙන කියන විස්තර කරන අත්දැකීම් ටික මේකට නිදර්ශන වගේක්. අන්නේ නිදර්ශන ටික වෙනස් වෙන්න පුළුවන් කියන සංඥාවෙන් බලාගෙන යන්නේ. එතකොට ඊ භාවනා කරන දෙයක් නෑ. හැම ඉරියව්වෙම හැම අරමුණේම මේ වෙනස් වීම පෙන්න තියෙන්නේ. ඒක පුළුවන් තරම් සටහන් තියාගන්න. ඒ සටහන් අනුව තමන්ගේ විපරිණාමය හිතේ බැල්ම හිතේ දැක්ම කාලානුරූප වෙනස් වෙන හැටි තමන්ටම බලන්න පුළුවන්. එබැවින් සෑයින තීක්ෂණ ඥානයක් ඕනේ තමන් ගැනම විවේචනාත්මකව බලන්න. ඉතින් ඒකට හුඟක් වෙලාවට ඒ සත්පුරුෂයන් ඇසුර කිරීම සත් ධර්මය ඇසීම නැත්තම් සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. කෙටියෙන් කියනවා නම් ඔය කොයි එකත් වෙන්න පුළුවන් දෙයක් කියලා නිතිපතා දිගට භාවනා කරන්න කියලා කියන්නේ.
බොහොම පිං ස්වාමීන් වහන්සේ.
දරුවන් සාරණයි. හරි එමනම් නිරෝෂ අපි.
එමනම් ස්වාමීන් වහන්සේ.
ආ සමු ගන්නවා.
අවසරයි වහන්සේ වන්දනා කරනවා අද.
ආ වන්දනා කරපන් වන්දනා කරපන්.
සාදු 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 මම මේක ෂෙයා කරන්න ඔක්ලාට මිතුර කරන්න පුළුවන්. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොතු
මායා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත්වෙත්වා
සතියම්පි ඕකාස කමාමි බන්තේ සතියම්පි ඕකාස කමාමි බන්තේ
සුවපත්වෙත්වා නිරෝෂේකර ද්විතියම්පි තතියම්පි අන්තිමද කියන දෙක ඕකා කමාමි බන්තේ කියනට වැඩිය ද්විතියම්පි වන්දාමි බන්තේ තතියම්පි වන්දාමි බන්තේ හොඳයි. කමාමි බන්තේ කියලා කියන්නේ ඔබාන්තර සමාව දෙනවයි කියලා.
සමාවෙන්
එක සැරයක් දුන්නාම ඇතිනේ ඔක අය තුන් සැරයක් සමාව දෙන්න ඕනේ
නෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මේක මේ print කරපු කොලයක්
හරි හරි ඒක පෙන්නපු නිසායි මම මේ කිව්වේ. පේන එක මට පේනවා ඒකයි. ඒ කියන්නේ අපි උඹලා නොම කරලා දැන් උඹලට බයිනවා. ඒකද සාමාන්‍ය සංගයා කියන්නේ ඕකනේ.
ස්වාමීන් වහන්සේ. ඉස්සල වරින්ද ගත්තේ පොත්.
ඒක තමයි බං අපේ ඇටි ඕම තමයි උඹලා අමාරු වෙදාලා මාළුව ගොඩ දාලා අහනවා නලියන්නේ මොකද යකෝ කියලා. පණුව දෙකට කපලා අහන මොකද යකෝ නලියන්නේ කියලා. ඉතින් පණුව තමයි දන්නේ දෙකට කපුවට පස්සේ ආය නලියන්නේ සමනෝ කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ເທരുവັນ சரණයි.
ເທരുവັນ சரණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. උදේ නම් අපි ධම්මකුසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු නේද?
නැයි මම සාදු 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 කරුතර ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගෙන් ඊට ගෞරවයෙන් මම ආරාධනා කරනවා ධම්මදේශනාව ආරම්භ කරන ලෙස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කත ආපෝච පටවි තේජෝ වායෝ නඝාදති කත දීගංච රසංච අනුන්තුලං සුභා සුභං කත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති එත දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එතේතං උපරුජ්ජති තී
සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, අපේ ජීවිතවල අපි නොයෙකුත් දේවල් සමරන්න කටයුතු කරනවා. දැන් පහුගිය දවසක අන්න අපි අලුත් අවුරුද්දක් සැමරුවා වෙන්න පුළුවන්. ඊළඟට අපේ යම් කිසි ජීවිතයේ විවිධ මන්සලකුණු විවිධ අවස්ථා තියෙනවා නම් අපි ඒ දේවලුත් සමරන්න කටයුතු කරනවා. විටෙක අපි උපන්දින සමරනවා. ලොකු ලොකුවට මේ සඳහා මුදල් වියදම් කරනවා. ඊළඟට ලොකු ලොකු ත්‍යාග බලාපොරොත්තු වෙනවා. ওই විදිහට නොයෙකුත් සැමරුම් කරනවා. ඊළඟට අලුත් අවුරුදු උත්සවයක් ගත්තොත් ඔන්න රෙදි අරගෙන හොඳට හොඳට අලුත් අලුත් ඇඳුම් වලින් සැරසිලා රතිඤ්ඤාපත්තු කළා. මෙන්න මේ විදිහේ උත්සවයක් සමරන්න අපි කටයුතු කරනවා. ඉතින් ඒ වුණාට මෙහෙම සමරන විදිහට කටයුතු කරගෙන ගියාට මොකද? ඊළඟට අපේ ජීවිතවල අපි නොයෙකුත් ආයතන ගොඩනගාගෙන සමහර විට අධ්‍යාපන ආයතන, ඊළඟට සමහර විට ඒ සෞඛ්‍ය ආයතන, ඒ වගේම රැකී රක්ෂා ආයතන නොයෙකුත් දේවල් ගොඩනගාගෙන කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. එක පැත්තකින් නොයෙකුත් දේවල් සමරන්න කටයුතු කරනවා. තව පැත්තකින් නොයෙකුත් ස්ථිර ආයතන ගොඩනගාගෙන ඒවැය වැඩ කටයුතු ඒ විදිහට වෙන්න ඕනි කියන හැඟීමක් අපිට තියෙනවා. දරුවෙක් නම් අධ්‍යාපනය ලබන්න ඕනි කියලා හැඟීමක් අපිට තියෙනවා. රෝගියෙක් නම් බෙහෙතක් ගන්න ඕනි කියලා හැඟීමක් අපිට තියෙනවා. මිනිස්සෙක් නම් රැකී රක්ෂාවක් කරන්න ඕනි කියලා හැඟීමක් අපිට තියෙනවා. ඉතින් මේ විදිහේ හැඟීම් දැනීම අපිට තියුණාට මොකද? දැන් මේ අලුතෙන්ම උදා වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මෙන්න මේ අවස්ථා සියල්ලම යම්කිසි විදියක කොට උඩ ගියපු තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් හිතුවොත් අලුත් අවුරුදු සමරන්න ඕනි කියලා හොඳට එළියට බහැලා අවුරුදු සැමරුවොත් ඔන්න අලුතෙන් කොරෝනා රැල්ලක් ඉදිරිපත් වෙලා එනවා. උඹලා සැමරුවා වැඩි කියලා ස්වභාව ධර්මයේ විසින්ම යම්කිසි ප්‍රකාශයක් යම් කිසි අදහසක් අපිට ලබා දෙනවා. ඊළඟට අධ්‍යාපන ආයතන ස්ථාපිත කරන්න කල්පනා කරොත්, ළමයි ඒක රැස් කරන්න කල්පනා කරොත්, ඔන්න අලුතෙන් රැල්ලක් ඉදිරිපත් වෙලා ඇවිල්ලා කියනවා ළමයි ඒක රැස් කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ සෞඛ්‍යාංශ හිතුවොත් ඒගොල්ලන්ට හොඳට මේක මැනේජ් කරන්න පුළුවන්, මේ රෝගේ පාලනය කර ගන්න පුළුවන් කියලා, අන්න ඒකත් බෑ කියලා තව රැල්ලක් ඇවිල්ලා පෙන්නුම් කරලා දෙනවා. මෙන්න මේ විදිහට අපේ යම් කිසි අදහසක්, උදහසක්, වටිනකමක් වගේ දේවල් තියුණා නම් ඒ සියල්ල හිස් කරපු තත්යකට, ඒ සියල්ල පුස් කරපු තත්යකට සාමාන්‍යයෙන් මේ එක එක රැල්ලෙන් පෙන්නලා දෙනවා. සාමාන්‍ය අපි අහලා තියෙන ඔය සුනාමි එනකොට අන්න එක රැල්ලක් ආවා, ඒක නිකන් මාර්ගය හදලා දුන්නා, ඒක නිකන් පොඩ්ඩක් වේදිකාව හදලා දුන්නා. දෙවෙනි රැල්ල ඇවිල්ලා ඔක්කොම ටික ඇදගෙන ගියා කියලා තමයි අහන්න තියෙන්නේ. නමුත් මෙතන එන රැල්ල තව කලින් එකට වැඩිය උඩින් යන ගතියක් තමයි තියෙන්නේ. එකට වැඩිය දෙක උඩින් යනවා, දෙකට වැඩිය තුන උඩින් යනවා. ඉතින් ඔහොම ගමනක් තමයි තියෙන්නේ. ඒ ගමන අතරේ මේ රෝගකාරකෙත් ටිකෙන් ටික වෙනස්කට පරිවර්තනය වෙනවා. ඉතින් කෙනෙක් හිතනවා මේ නැවත නැවත උප්පත්තිය ලැබීම, මේ සංසාර ගමන හරි ජොලි වැඩක්. එක්තරා විදිහක ගියාත්මේ මම නිකන් මෙන්න මේ විදිහේ තත්ත්වයක් ලැබලා ඉන්නේ නැති කියලා නිකන් හිතට පොඩි හැඟීමක් දාගෙන ඉන්නවා. ඒක ටිකක් වැඩිපුර කට්ටිය හිතනවා මේ ක්ලියෝපැට්‍රා වගේ වෙන්නේ නැති මම ගියාත්මේ. මම ඉන්නේ නැති නයිල් ගඟ දිගේ පාවි කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ඇත්තටම මේ ජීවිත ගමන කියන එක හරියට අර අලුත් කොරෝනා වෛරස් එකකින්, අලුත් වේරියන්ට් එකකින් නැවත නැවත ලෙඩ වෙනවා වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. මේ සංසාර ගමන කියන එක අර එකක් හැදිලා යන්තම් හොඳ වේගෙන එනකොට අලුතෙන් තව එකක් හැදෙනවා. අලුත් පොඩ්ඩක් වෙනසක් වෙච්ච වෛරස්යක් හැදෙනවා. ඉතින් ඔන්න ওই විදිහට ගමනක තමයි අපි එදිලා ඉන්නේ. ඉතින් මේ ස්වභාව ධර්මයෙන්ම අපිට පණිවිඩයක් දීලා තියෙනවා. යම් කිසි විදිහක අදහසක් දීලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ දඟලනවා වැඩි. මේ සෙල්ලම් දානවා වැඩි. ඉතින් වැඩි වැඩියෙන් දඟලුවොත් වැඩි වැඩියෙන් රැලි ඉස්මතු වෙලා එනවා. ඉතින් මොකද්ද මේ දෙන පණිවිඩය කියලා කෙනෙක්ට යම්කිසි දියක ප්‍රශ්නයක් මතු වෙන්නත් පුළුවන්. ඊළඟට දැන් මම පැවිදි වෙන්න ආපු මුල් කාලේ අපේ අම්මා ඇවිල්ලා නැවත නැවත කියන මොකද්ද මේ සෙනසුරු අපලයක් හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. සෙනසුරු අපලයක් හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් අර විෂ්ණු දෙවියොත් අර කැලේකට වැදිලා බටකොල කකා උජ්ජ බෙබි ඉන්දියානි ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් තමුන්ගේ අදහස ප්‍රකාශ කරනවා. නමුත් දැන් ඇත්තටම බැලුවාම කාටද සෙන්සුරු අපලේ තියෙන්නේ, පැවිදි වෙච්ච කට්ටියටද, ගෙවල්වල ඉන්න කට්ටියද කියලා බැලුවොත් පොඩ්ඩක් විහිළු සාගත තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. දැන් බටකොල කකා උජ්ජ බිබි ඉන්නේ ගෙවල්වල කට්ටියද මෙහෙ කට්ටියද කියලා බැලුවොත් අන්න විහිළු සාගත තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් දැකලා මේ විදිහට මේ වදින ප්‍රහාර රිදෙනවා කියලා පොඩ්ඩක් හරි තේරුනොත් අන්න ඒ වගේ තැනත්තෙක් සමහර විට මෙන්න මේ ප්‍රතිපදාවක් වඩන්න ඒ වගේ ස්ථානයකට ඒ වගේ තැනකට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ තැනත් අර වැඩ කටයුතු ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වගේ දෙයකට යොමු වීමම ලොකුම දෙයක්. මොකද එහෙම වෙනසකට අපේ හිත ගොඩක් වෙලාවට නැඹුරු වෙන්නේ නැහැ. අර යන ගමන ඔස්සේ යන තමයි අපේ හිත ගොඩක් වෙලාවට කැමති. නමුත් කොහොම කොහම හරි අපි හිතමු ඒ වගේ කෙනෙක් තමුන්ගේ හිත දැඩි කරගෙන මේ වගේ ප්‍රතිපදාවකට වැටුණා කියලා. වැටිලා ඔන්න මේ වගේ නිස්සාරණවණී කියලා ගමක නිස්සාරණවණී වගේ ස්ථානයකට ඇවිල්ලා ඔන්න තමුන්ගේ අපි හිතමු ඒ වාහනේ ඇවිල්ලා ඒ ඉස්සරහා විශ්සේ ගාව තමුන්ගේ වාහනේ නවත්තලන්න බඩු මල්ලත් අරගෙන තමුන්ගේ ඇඳුම් කැඩුම් ටිකක් අරගෙන ඒ අවශ්‍ය දේවල් ටිකක් අරගෙන අන්න මේ වගේ ප්‍රතිපදාවක් වඩන්න. අර විදිහට වටිනා වාහනය පොඩ්ඩක් ඉදිරියෙන් නවත්තලා ඔන්න ඔෆිස් එක තුලට යනවා. ඒ වගේ වචන දර්ශනයක් අපිට දකින්න පුළුවන්. අන්න මේ වගේ ප්‍රතිපදාවකට උත්සාහයක් යොමුවක් හදා ගන්නවා. ඉතින් මේ වාහනේ නවත්තලා ටිකක් සුළු මොහොතයි වැඩි වෙලාවක් යන්න ඕනේ. ඔන්න මොකද වෙන්නේ, අර කලින් අයිතිකාරයට වැඩි අයිතියක් තියනා වගේ කෙනෙක් ඇවිල්ලා මේ වාහනේ උඩ වාඩි වෙනවා. කවුද මේ කෙනා? අන්න රිලවෙක් ඇවිල්ලා වාඩි වෙනවා. රිලව කල්පනා කරනවා මට අර නවත්තලා ගිය මනුස්සයට වැඩිය මට අයිතියක් තියෙනවා. ඒ විදිහේ ශක්තියක් තියෙනවා කියලා බොහොම උජාරුවට වාහනේ උඩ වාඩි වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට ටිකක් වෙලා එහෙම යනකොට වටපිට බලනකොට මේකට පේනවා අන්න අර සයිඩ් කණ්ණාඩිය තුලින් තව රිලවෙක් බලාගෙන ඉන්නවා. තව රිලවෙක් තමුන් දිහා සැරින් සැරේට බලනවා කියලා දකින්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ, ටිකක් ලං වෙලා බලනවා ඇත්තටම එහෙම එකෙක් ඉන්නවද කියලා. බලනකොට ඇත්තටම එහෙම එකෙක් ඉන්නවා. ඊට පස්සේ මොකට පොඩ්ඩක් දත් ටික විලිස්සලා බැලුවාම ඇතුළේ ඉන්න රිලවත් දත් ටික විලිස්සනවා. ඊළඟට පොඩ්ඩක් ගහලා බැලුවාම ඇතුළේ ඉන්න එකත් මෙන්න පහර දෙනවා. ඊළඟට පොඩ්ඩක් දඟලලා බැලුවාම ඇතුළේ ඉන්න රිලවත් දඟලනවා. ඉතින් බොහොම බරපතල අරගලයක් බවට මේකපත් වෙනවා. ඉතින් මොකද කරන්නේ, කොහොම කොහොම හරි දඟලලා දඟලලා මේ මම වගේම මහා ප්‍රබල රිලවෙක් ඇතුළේ ඉන්නවා. මම වගේම බොහොම බරපතල විදිහට මට දත් විලිස්සනවා. ඊළඟට මම වගේම පහර දෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මොකද කරන්නේ, අර කණ්ණාඩියත් එක්ක හරඹයක් කරලා 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 කොහොම හරි සයිඩ් කණ්ණාඩිය ගලවලා කොහොම හරි බිමට දාලා තමයි මේ වැඩේ නතර කරන්නේ, මේ අරගලේ නතර කරන්නේ. එතකොට බලන්න අන්න පිටත රිලවෙක් ඉන්නවා, කණ්ණාඩිය ඇතුලේ රිලවෙක් ඉන්නවා. ඒ වගේම මේ දෙන්න අතර අරගලයක් මතුවෙලා එනවා. ඉතින් අපිට ඔතෙන්ට තව චරිතයක් දාන්න පුළුවන්. ඕනනම් මොකද්ද, මේක දිහා පැත්තක ඉඳලා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. මේ රිලවා කරන අරගලේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් සමහර විට යම් කිසි සිනාමුසු මුහුණකින් බලාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඔය චරිත ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඔය චරිත ටික අපිට මේ කතාවේ ඉස්සරහට යනකොට ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. අන පිට රිලවෙක් ඉන්නවා, කණ්ණාඩිය ඇතුලේ රිලවෙක් ඉන්නවා, මේ දෙන්න අතර අරගලයක් තියෙනවා. ඊට පස්සේ අන්න පැත්තකින් බලාගෙන ඉන්න තව මිනිස්සෙක් ඉන්න පුළුවන්. ඔන්න ඔය කතාවත් එක්ක අපි බැස ගන්න බලමු අපි අද බලාපොරොත්තු වෙන කතාව පැහැදිලි කරන්න. ඉතින් අහපු කට්ටියට කලින් දන්න කට්ටියට මතකයක් ඇති, මොකද්ද අපි මේ යම් කිසි එක සූත්‍ර දේශනාවක් දිගේ ඉදිරියට ගමන් කිරීමක් තමයි කරන්නේ. එතකොට යන්තම් ස්වාමීන් වහන්සේලා තුන්දෙනෙක්ගේ අදහස් අපි කියලා ඉවර කරගත්තා. අර බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක කියපු ගාතාවක්, දේශනා කරපු ගාතාවක් පිළිබඳ ඒ ස්වාමීන් වහන්සේලා පිරිසක් තම තමන්ගේ අදහස් දක්වනවා. ඉතින් ඒ අදහස් අතරේ අපි තේරුම් ගත්තා අන්න තුන් දිනක් මේ විදිහට තම තමන්ගේ අදහස් දැක්ුවා. එක්කෙනෙක් කිව්වා මේ ස්පර්ශය ඇතිවීම, ස්පර්ශය ඇතිවීම, ස්පර්ශ නිරෝධය කියන දේවල් තමයි මගේ අදහස තණ්හාව තමයි මැහුම්කාරිය කියලා අන්න කිව්වා. තව කෙනෙක් කිව්වා අතීත අනාගත වර්තමාන තුන පිළිබඳ. ඊළඟට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තුන්ගෙනිය සඳහන් කරා. ඉතින් ඊළඟට අද හතරවෙනි හාමුදුරුව ගාවට එන්න තමයි කල්පනාව තියෙන්නේ. ඉතින් මේ හතරවෙනි හාමුදුරුව තමුන්ගේ අදහස ගෙන හැර දක්වනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ අන්ත දෙකක් මැදක් මැහුම්කාරියක් ගැන මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට කියනවා අන්න අන්ත දෙක මම මේ විදිහට දකිනවා. මැද මේ විදිහට දකිනවා. ඊළඟට මැහුම්කාරිය මේ විදිහට අඳුන ගන්නවා කියලා අන්න තමුන්ගේ අදහස ගෙන හැර දක්වනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හැටියට අන්ත දෙක කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ නාමයත් රූපයත් කියන දේ තමයි මේ ස්වාමීන් වහන්සේගේ අදහස හැටියට අන්ත දෙක. එතකොට ඒකාන්තයක් නාමය, අනිත් අන්තේ රූපේ. ඒ විදිහට තමයි මේ හාමුදුරුව අදහස් කරන්නේ. ඊළඟට කියනවා මැද තියෙනවා විඥානය. මැද තියෙනවා විඥානය. එතකොට මෙන්න මේ නාමයත් රූපයත් අල්ලලා මෙන්න මේ මැද වහලා මැද නොපෙන්න ගැට දානවා මේ තණ්හාව කියන මැහුම්කාරී කියලා තමයි ඔන්න තමුන්ගේ අදහස මේ පිරිසට ගෙනහැර දක්වන්නේ, මේ පිරිස ඉදිරියෙන් තියන්නේ. ඉතින් ඔන්න ඔය කතාව තමයි අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ අද. එතකොට විවිධ විදිහට එක එක්කෙනා තම තමුන්ගේ මතවාද ගෙනහල්ලා දක්වනවා වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් බලන්න එක එක බලන පැති වෙනස් වෙනවා. මේ එකම දේ පිළිබඳ පැති 6කින් බලලා තමයි මේ කියන්නේ. ඉතින් ඕන තරම් විවිධ විදිහට බලන්න පුළුවන්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන මෙන්න මේ නාම රූප කියන දෙක තමයි මේ අන්ත දෙක. ඊළඟට මේ මැද තමයි විඥාණය. එතකොට තණ්හාවගේ කෘත්‍යය මොකද්ද? අන්න නාමයත් රූපයත් අලලා මැහුමක් දානවා, මැද අමතක කළා කියලා තමන්ගේ මතයේ ගෙනහැර දක්වනවා. ඉතින් අපි මේ කියන කතාව පොඩ්ඩක් තව තව පැහැදිලි කරගන්න බලමු. ඉතින් මේකේ නාම රූප කියලා කියන්නේ. එතකොට රූප කියලා ගත්තොත් අපි දන්නවා මේ බාහිර පරිසරයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් පිළිබඳ තමයි සාමාන්‍ය රූප ධර්ම විදියට අපි හඳුන්වන්නේ. එතකොට අපි දන්නවා ඔය දැන් පඨවි ස්වභාව, ආපෝ, තේජෝ, වායෝ ස්වභාව අපි යම් යම් පමණට අත්දැකලා තියෙනවා. එතකොට ඒක ඒකාන්තයක් විදිහට පෙන්ලා දෙනවා. ඊළඟට මේවා හඳුන ගන්න අපි තුල තියෙන හැකියාව තමයි මේ නාම ධර්ම විදිහට පෙන්නලා දෙන්නේ. එතකොට මොකද්ද මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා යම්කිසි නාම ස්වરૂපයක්. මෙන්න මේ දේවල් හඳුනගැනීමේ ආකාරයක් අපි තුල තියෙනවා කියලා අන්න අනිත් අන්තේ පෙන්නලා දෙනවා. එතකොට මෙතන වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියනකොට අර ඕලාරික ආකාරයෙන් නෙමෙයි මෙතන නාමය කියන තැන පෙන්වන්නේ. ඒ වෙනුවට පෙන්වන්නේ බොහොම සියුම් තත්වයක්. බොහොම සියුම් තත්වයක්. අර පටිච්ච සමුප්පාද ධාමේ ඉස්සරහට ඉස්සරහට යනකොට අපිට නැවතත් වේදනාව, ස්පර්ශය හම්බ වෙනවා. දෙක ඒ ඕලාරික තත්ත්වේ. මේ කියන්නේ ඒකේ බීජේ. මෙන්න මේ විදිහේ ප්‍රභවයක් තියෙනවා. මේ නාම ප්‍රභවයක් අපි තුල තියෙනවා. අන්න ඒ දෙක තමයි අන්ත දෙක කියලා පෙන්වලා දෙනවා. එහෙම කියලා කියනවා මෙන්න මේ දෙක හේතු කරගෙන විඥානයක් මැද ඇති වෙනවා. විඥානයක් ඇති වෙනවා. එතකොට මේ මැහුම්කාරියගේ කෘත්‍ය මොකද්ද? මෙන්න මේ විඥානය අමතක කළා. මේ නාමයත් රූපයත් හේතුයෙන් හේතු ප්‍රත්‍ය කරගෙන හැදිච්ච විඥානය අමතක කළා. අර නාමයත් රූපයත් අතර ගැට දැමීමක් සිද්ධ කරනවා කියලා අනර මැහුම්කාරියගේ කෘත්‍ය සඳහන් කරනවා. එතකොට අන්ත දෙක කිව්වා, මැද ගැන කිව්වා. ඉතින් අපි ඕක තව තව ටිකක් ටිකක් පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ඉතින් පළවෙනියටම ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් භාවනාවක් වඩනකොට, එහෙම නැත්නම් සිහියක් පුරුදු කරනකොට අපි කියනවා සක්මන් කරන ගමන් සිහිය පුරුදු කරනවා නම් අපිට මේ වැලි පොළවේ රළු බවක් දැනෙනවා. එහෙම නැත්නම් අපිට මේ වැලි පොළවේ උණුසුම් බවක් දැනෙනවා. එහෙම නැත්නම් අපිට මේ වැලි පොළවේ සිසිල් බවක් දැනෙනවා කියලා යම්කිසි අදහසක් එන්න පුළුවන්. ඊළඟට අපි තවාඩි වෙලා ඉන්න වෙලාවක අන්න මට මේ හුස්ම කම්පන චංචල ගතියක් දැනෙනවා. මගේ ඇඟට මේ අප්‍රේල් මාසේ රස්නයක් දැනෙනවා. ඊළඟට මට යම් කිසි විදිහක තද බවක් දැනෙනවා කියලා ඔන්න ඔය විදිහට හඳුනා ගැනීමක් අපි තුල තියෙන්න පුළුවන්. සිහිය පිහිට කරගෙන. ඉතින් එහෙම හඳුනා ගැනීමක් තියෙනකොට මෙතන තියෙන වැදගත් දෙයක් මොකද්ද? මේ තද බව කියලා තමයි අපි අඳුන්නන්නේ. ඊළඟට උණුසුම් බව කියලා තමයි අඳුන්නන්නේ. ඊළඟට වැගිරෙන බව කියලා තමයි අඳුන්නන්නේ. මේවා හැම දෙයක්ම අන්න අර අපේ මිනුම් දඬු වලට සාපේක්ෂව තමයි මැනෙන්නේ. එහෙම නැතුව මේ ලෝකේ සුද්ධ පටවි ආකාරයක් අපිට අඳුනගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අර නාමයේ ආධාරයෙන් අර හඳුනා ගැනීමක් කරන්න තියෙන ශක්තියේ ආධාරයෙන් තමයි අපි මේ දේවල් අඳුනගන්නේ. එතකොට පටවිය කියලා දෙයක් අපි නැඳිරෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට දැනෙන්නේ තද බවක් දැනෙනවා. ඊළඟට තේජෝ කියලා දෙයක් අපිට ඇඳිනෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට උණුසුම් බවක් දැනෙනවා. ඔන්න ඔය කියන කතාව පොඩ්ඩක් තේරුම් ගන්න. අර ශුද්ධ පටවියක් අපිට අඳුනගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ හැම වෙලේම ඒක මත පදනම් වෙච්ච යම් කිසි දැනීම් සම්භාරයක් තමයි තියෙන්නේ. එතකොට මේ රූපය හැම වෙලේම මේ වටපිටාවේ තියෙන ස්වභාව ධර්මයේ තියෙන දේවල් හැම වෙලේම හඳුනා ගැනීමක් මත පදනම් වෙලා තියෙනවා. එහෙම නැත්නම් රූපයක් තියෙනවද නැද්ද කියලාවත් අපිට කතා කරන්න හැකියාවක් නැහැ. වටපිටාවේ තියෙන දේවල් හඳුනා ගැනීමක් මත පදනම් වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ නාමයේ දේවල් අන රූපය විසින් ඇති කරන ගැටීමක් මත පදනම් වෙලා තියෙනවා. එයා ඇවිල්ලා අපේ ඇඟේ ගැටෙනවා වගේ, අපේ ඇහිේ ගැටෙනවා වගේ, අපේ කනේ ගැටෙනවා වගේ යම් කිසි ගැටීමක් අපි තුළ ඇති කරනවා. එතකොට හැම වෙලේම රූපය නාමය මත පදනම් වෙලා තියෙනවා. නාමය විසින් කරන හඳුන ගැනීමක් මත පදනම් වෙලා තියෙනවා. ඒ වගේම නාමය රූපය විසින් කරන ගැටීමක් මත පදනම් වෙලා තියෙනවා. එතකොට මේ දෙන්නා කවදාවත් වෙන් කරලා තියන්න පුළුවන් දෙන්නෙක් නෙමෙයි. අර සමහර විට ඔය දරුව උපත්ති ලැබෙන මොකද එකම කඳ තියෙනවා. බෙල්ලෙන් උඩ ඔළු දෙකක් තියෙනවා. එතකොට මේ දෙන්නා වෙන් කරන්න බෑ. දෙබිද්දෝ ඈ දෙබිඩෙක් වගේ ආකාරයක් තමයි තියෙන්නේ. වෙන් කළ කපලා කොටලා අයින් කරන්න උත්සාහ කරපු ගා මොකද වෙන්නේ? එකෙක් මැරිලා යනවා. මේ දෙන්නාගේ පැවැත්ම නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ආකාරයක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ නාම රූප කියන දෙක හැම වෙලේම එකමතක පදනම් වෙලා තියෙනවා. එකමතක පදනම් වෙලා තියෙනවා. ඒ පදනම මත ඉඳගෙන අන්න මොකද වෙන්නේ? මැද විඥානයක් ඇති වෙනවා. නමුත් මේ විඥානය අපිට පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම අර දෙක අතර මැස්මක් වැටි වැටි තමයි මේ ගමන යන්නේ. ඒ දෙක අතර මැස්මක් වැටි වැටි මැද අමතක කරමින් තමයි මේ ගමන යන්නේ. දැන් අපි හිතමු දැන් ගහක තියෙනවා ඔය පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන දේවල් ගැබ්බෙලා. ඉතින් අපි කියලා ගහකට පොරෝපාරක් ගැහුවොත් මේ ගහ එකපාරට අපි දිහාට ඇරිලා කවුද ඩෝ කියලා අහන්න ස්වරූපයක් නැහැ. කවුද මට මේ ගැහුවේ කියලා අහන්න ස්වරූපයක් නැහැනේ. අත්තකින් දමලා ගහන ස්වරූපයක් නැහැනේ. අන්න පටවි ආපෝ තේජෝ ආයෝ තියුණාට මොකද? නාම ස්වරූපයක් එතන නැහැ. එතකොට ගහකට පොරෝපාරක් හෙටුවට ගහෙන් ප්‍රතික්‍රියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු පාරේ ඉන්න එකෙක්ට ගලකින් හරි ගැහුවොත් නැත්නම් මොකක් හරි ඇඟේ හරි පොඩ්ඩක් හැප්පුණොත් මොකද වෙන්නේ? නැතිනම් එන රවුලක් බවට පත් වෙනවා. එක්කෙනෙක් කියනවා තමුසේ ඇවිල්ලා මොකද මගේ ඇඟේ හැප්පුණේ කියලා එකෙක් කියනවා. අනිත් එයා කියනවා නෑ නෑ තමුසේනේ මගේ ඇඟේ හැප්පුණේ කියලා. ඔන්න ඉතින් ආරවුලක් ගැටලුවක් පොලිසිය යන ගානට ගුටි කෙලියක් බවට මේක පත් වෙන්න පුළුවන්. ඔන්න ඔය වෙනස අපිට යම් පමණකට අඳුන ගන්න පුළුවන්. අන රූපය තියුණට හරියන්නේ නැහැ. ඒක නාමය හරහා හඳුන ගැනීමක් තියෙනවා. ඊට පස්සේ නාමයේ තියුණට හරියන්නේ නැහැ. ඒක රූපය තුලින් ගැටීමක් බවට පත් වෙනවා. එතකොට ඔන්න ඔය දෙන්නා ගැන තමයි කියන්නේ මේ හාමුදුරුව. ඔය දෙන්නා නිතර නිතර ඝට්ටනේ වෙවි තියෙනවා. ඒක මැද විඥානයක් ඇති වෙනවා. එතකොට මේ ධර්මයට අනුව මේ ස්ථිරව පිහිටිය විඥානයක් කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න අර නාම රූප ඝට්ටනේ අතරේ නැවත නැවත මේ විදිහට විඥානයක් ඇතිවීමක් සිද්ධ වෙනවා. ඒ ඇතිවීම නැවත 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 අර නාම රූප දෙකින් වැහිලා වැහිලා යනවා. දැන් අර රිලව කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බැලුවාම ඔන්න ඇතුළෙනුත් එකෙක් බලනවා. ඇතුළෙනුත් එකෙක් බලනවා. ඒතර පිටින් බලන එක්කෙනාට කණ්ණාඩිය ඇතුළෙන් තව එක්කෙනෙක් පේනවා. ඊට පස්සේ පිටින් දත් විලිස්සනකොට කණ්ණාඩිය ඇතුළෙන් තව එකෙක් දත් විලිස්සනවා. ඉතින් හැම වෙලේම මේ ඇතුළත පිටත දෙක එහෙම නැත්තම් මේ නාම රූප දෙක ගැට වැටි වැටි තියෙනවා මිසක් මේ රිලවට තියා බලන කෙනෙක්ටවත් අදහසක් එන්නේ නැහැ. මේ බලන නිසා තමයි පේන්නේ. බලන බලන වාරයක් පාසා ඇතුළත කෙනෙක් ඉන්නවා. ඇතුළත කෙනෙක් පේනවා. එතකොට මෙන්න මේ විඤ්ඤාණ කතාව අමතක වෙවි තමයි මේ ගැටේ වැටි වැටි යන්නේ. එතකොට අපි නාම රූප දෙක ගැන යම්කිසි සුළු පැහැදිලි කිරීමක් කරා. ඊළඟ මේ විඥාණි ගැන කියනකොට අපිට කලිනුත් දවසක ප්‍රයෝජනවත් වුණා අර පස්ස කතාව කියනකොට මෙන්න මේ ආහාර සූත්‍රයක්. ඉතින් ඒ ආහාර සූත්‍රෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විඥාන ආහාරය පිළිබඳ. ඒක පිළිබඳ හරි අපූරු පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මෙන්න මේ විඥාන ආහාරය ගැන අපි පොඩ්ඩක් කල්පනා කරොත් දැන් අපි පස්ස ආහාරය කියනකොට පෙන්නුම් කරන්න උත්සාහ කරා. සමන් වාඩි වෙලා ඉන්න වෙලාවක ඔන්න ශබ්ද අපි හිතමු දහස් ගණනක් ඇහි ඇහි යනවා. දැන් මේ වගේ පරිසරයක් ගත්තොත් ගෙම්බෝ සිය ගණනක් කෑ ගහනවා. සැලලිහිනියෝ 10ක් 15ක් කෑ ගහනවා. ඊට පස්සේ ගස්වල ශබ්ද ඇහෙනවා. වෙන වෙන සත්තුන්ගේ ශබ්ද ඇහෙනවා. මිනිස්සු කතා කරන ශබ්ද ඇහෙනවා. ඔන්න ඔය දහස් ගණනක් ශබ්ද ඇති වෙවි නැති වෙවි යනවා. එතකොට මෙන්න මේක තමයි මේ විඥාන ආහාරය විදිහට හඳුන්වන්න උත්සාහ කරන්නේ. ඒ අල්ල ගන්න શબ્දයක් නෙමෙයි. අපි ගියා පස්ස ගැන කියනකොට මොකද්ද මේ දහස් ගණනින් එකක් අපි අල්ල ගන්නවා කියලා. එක શબ્දයක් අපි අල්ල ගන්නවා කියලා. මෙතන සඳහන් වෙන්නේ එතනින් එහාට ගියපු. එතන ඊටත් මූලික අවස්ථාව. මොකද්ද? අන්න අර විදියට දහස් ගණනක් සද්ද ඇහි 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 යන ගතියක් අපිට අත්දකින්න පුළුවන්. ඊළඟ සමහර විට සිතුවිලි 100 ගණනක් ඇති වෙවි නැති වෙවි එකක්වත් අල්ලන්න බැරි විදියට ඔය සක්මනක පරියන්කයක ඇති නැති වෙවි යනවා කියන එක අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රභවය මෙන්න මේ ආකාරය ගැන තමයි මේ විඥාන ආහාරය විදිහට හඳුන්වන්නේ. එහෙම නැත්නම් මේ විඥානයේ විදිහට හඳුන්වන්නේ. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවකින් මේක අපිට පැහැදිලි කරලා දෙනවා. කොහොමද පැහැදිලි කරන්නේ? සඳහන් කරනවා ඔන්න යම්කිසි හොරෙක් යම්කිසි අපරාධකාරයෙක් ඒ රාජපුරුෂයන් විසින් අල්ලලා ගිහිල්ලා රජතුමා ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා මොකද්ද කියන්නේ? ස්වාමීනි මෙන්න බලන්න ඔබතුමාගේ රාජ්‍යයේ ඔබතුමාගේ රටේ මෙන්න මේ විදිහට අකටයුතුකම් කරන පුරුෂයෙක් අපිට හම්බුණා. මෙන්න මේ පුරුෂයා මෙයා මෙන්න මේ විදිහේ වැරදි කළා තියෙනවා. මෙයාට සුදුසු දඬුවමක් ලබා දෙන්න කියලා ඔන්න අර රාජපුරුෂය විසින් අර රජතුමාට මෙන්න මේ ගෝලයව මෙන්න මේ හොරාව ගිහිල්ලා ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම මේ රජතුමා මොකද්ද ලබා දෙන දඬුවම? මේ රජතුමා කියනවා මේ මිනිස්සයාට එහෙනම් උදේවරුේ හෙල්ලපාර 100ක් එල්ල කරන්න කියලා අන්න දඬුවමක් ලබා දෙනවා. ඉතින් මේ රාජපුරුෂයා මොකද කරන්නේ? ගිහිල්ලා කනුවක බැඳලා මේ තැනැත්තව කනුවක ගැට ගහලා ඔන්න හෙල්ල පහර 100ක් නැවත 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 ලබා දෙනවා. නැවත නැවත මේ තැනැත්තව මේ විදිහේ දුකකට පත් කරනවා. ඊට පස්සේ දවල් වෙලා රජතුමා පහු ආනවා. මේ අර අරගෙන ආපු හොරා අරගෙන ආපු මිනිමරුව තාම ජීවත් වෙලා ඉන්නවද? එසේ ස්වාමීනි. එහෙනම් දවල් වරුවේ තව හෙල්ලපාර 100ක් ලබා දෙන්න කියලා සඳහන් කරනවා. ඊට පස්සේ දවල් වරුවේ මොකද කරන්නේ? අන්න හෙල්ලපාර 100ක් නැවත 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 ලබා දෙනවා. ඊළඟට හවස් වෙලා අහනවා මේ අර මිනිස්සයා තාම ජීවත් වෙනවද? තාම ජීවත් වෙනවා. එහෙනම් රෑ වරුවටත් හෙල්ලපාර 100ක් ලබා දෙන්න කියලා අන්න තුන්වෙනි පැනවීමක් කරනවා. එතකොට අන්න නැවතත් හෙල්ලපාර 100ක් ලබා දෙනවා. එතකොට උදේට හෙල්ලපාර 100යි, දවල්ට හෙල්ලපාර 100යි, රෑට හෙල්ලපාර 100යි. අන්න ඔය ආකාරයෙන් මේ විඥාන ආහාරය දැනගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට අර ඇහෙන 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 ශබ්දයක් පාසා හරියට හෙල්ලපාරක් එල්ල වෙනවා වගේ යම්කිසි හැඟීමක් ඇති වෙනවා. දකින 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 සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා මොකද වෙන්නේ? අන්න හෙල්ලපාරක් එල්ල වෙනවා වගේ යම්කිසි හැඟීමක් ඇති වෙනවා. එතකොට මොකද්ද මේ යන ගමන? ඔන්න හෙල්ලපාර කකා 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 යන ගමනක් තමයි තියෙන්නේ. ඔන්න විඥාන ආහාරය ওই විදිහට දැනගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට ඔන්න ওই ප්‍රභවය ගැන තමයි මෙතන මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මැද විඥානෙ කියලා ඔන්න සඳහන් කරනවා. ඉතින් අපි බලමු දැන් මේ වඩන ප්‍රතිපදාව තුළ යම් පමණකට මෙන්න මේ කියන කතාව තව තව ටිකක් පැහැදිලි කරගන්න. දැන් අපි වේලාවකට වාඩි වෙලා විවේකීව ඉඳගෙන හුස්ම දිහා බැලුවොත් අන්න අපිට හුස්මේ යම් කිසි රළු ගතියක් එහෙම නැත්නම් කම්පන චංචල ගතියක් අපිට දැනෙනවා කියලා අපි කිව්වොත් කෙලින්ම මෙන්න මේ කියන තැනට තමයි අපේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. අන්න අර විදිහට නාම රූප දෙක මත පදනම් වෙලා තියෙන දැනීමකට තමයි අපේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේ හුස්ම දැනුණ පමණින් මේක වෙන්නෙත් නැහැ. ඊළඟට අර විදිහට නාම තියුණ පමණින් මේක වෙන්නෙත් නැහැ. මේ දෙකේ එකතුවක් තමයි මේ හැම වෙලෙම තියෙන්නේ. එතකොට අන්න හුස්මක් දැනෙනවා කිව්ව ගමන් කෙලින්ම මෙන්න මේ නාම රූප දෙක ඒක පිටිපස්සේ තියෙනවා. එතකොට නැවත 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 හුස්ම බලනවා කියන එකේ අදහස මොකද්ද? නැවත නැවත අන්න අර දකින දේ දිහා, අර නාමයත් රූපයත් අතර ගැටවැටීම දිහා අපි බැල්මක් එල්ල කරනවා. හැබැයි වෙනදා වගේ හසු වෙන බැල්මකින් නෙමෙයි, වෙනදා වගේ යටත් වෙන බැල්මකින් නෙමෙයි, ඒ වෙනුවට බාහිර පරිසරයේ ඉඳලා බලනවා වගේ යම්කිසි නිරීක්ෂණයක් කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම උත්සාහ කරාට මොකද? නැවත නැවත වෙනදා පුරුදු විදිහට අර අරගලේ මැද්දට අපි පැන ගන්නවා. එක්ක හුස්ම දැනුන්නේ නැහැ කියලා අරගලයක් හදා ගන්නවා, එක්ක හිතවිලි එනවා කියලා අරගලයක් හදා ගන්නවා, එක්ක කකුල් රිදෙනවා කියලා අරගලයක් හදා ගන්නවා. අර බලා ඉන්න නම් කොහොමවත්ම හැකියාවක් නැහැ. ඉතින් අර වලියක් තියුණොත් වලියේ මැද්ද ඉන්න ඕනේ. නිකන් පැත්තෙන් ඉඳලා හරියන්නේ නැහැ කියන හැඟීමක් අපි තුල තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අර දකින දකින වාරයක් පාසා අරක මැද්දට පැනීමක් සිද්ධ කරනවා. ඉතින් එහෙම එහෙම උත්සාහ කරන කෙනෙක්ට ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙනවා මේ මොනවා වුණත් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක්, ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා කියලා ටිකෙන් ටික ඇඳිනීමක් කරගන්න පුළුවන්. අන්න ඒ ඇඳිනීමත් එක මොකද වෙන්නේ? අන්න අර නාම රූප කියන දෙක දිහා යම් කිසි විදියක එක එල්ලේ බැලීමක්, වෙනදා විදිහට වංචනික විදියට අසු නොවි බැලීමක් අපි තුල සිද්ධ වෙනවා. ඒ බලන්න බලන්න මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නගේ නියම ස්වභාවය යථා ආකාරය අපිට හෙළි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ගැටවැටීම අපිට හෙළි වෙන්න පටන් ගන්නවා. මෙච්චර කලුත් බලපු නැති ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. බලපු ගමන් මොකද වෙන්නේ? අන්න හෙළුව පේන්න ගන්නවා. මේ තියෙන නියම ස්වභාවය පේන්න ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? ওই පෙනීමේ හොඳ ලක්ෂණයක් තමයි මොකද්ද? හුස්ම බොඳ වෙලා යනවා. හුස්ම බොඳ වෙලා යනවා. හුස්ම බොඳ වෙලා යන ගතියක් අපිට අත්දකින්න පුළුවන්. අන්න මේකේ යථා ස්වરૂපේ පේන්න ගත්තා. ඉතින් ඒකෙනුත් අපි කොච්චරනම් ආරවුල් හදා ගන්නවද? කොච්චරනම් නැවතත් මේක මැද්දට පැන ගන්නවද කියලා තම තමම හිතලා කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒක දෝෂයක් කියන්නත් බෑ. ඒක නැවත 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 කිරීම තුලින් ටිකෙන් ටික තේරුම් ගත්තොත් අදත් ගාගත්තා, ඊයේත් ගාගත්තා, හෙට ගා ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන ඉක්මීම තමයි තියෙන්නේ. එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහ කරොත් මේ තැනතර තේරෙනවා අන්න මෙන්න මේ හුස්ම බොඳ වෙලා ගියාම, හුස්ම නොදැනී ගියාම අන්න අර ගැට වැටීම පොඩ්ඩක් නැවතිලා මැද පේන්න ගන්නවා. අන්න අර විඥාණය පොඩ්ඩක් අසරණ වෙනවා. නමුත් අසරණ වෙලා සුළු මොහොතයි ගත වෙන්නේ. නැවතත් එයා කොහොමද අලුත් ගැටයක් දාන්නේ කියලා අපිට අත්දකින්න පුළුවන්. එක්කෝ අපි චෝදනාවක් නගනවා, හුස්ම නැති වෙලා ගියා කියන චෝදනාව නගාගෙන ඔන්න නැකිලා එනවා. නැත්තම් හුස්ම හිර වුණා කියලා බරපතල හුස්මක් ඇදලා අරගෙන නැවතත් දැනීම තියනවාද කියලා බලනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් අල්ලගෙන ඒක පිටිපස්සේ ගලාගෙන යාමක් සිද්ධ කරනවා. නමුත් කවුද තේරුම් ගන්නේ මෙන්න මෙච්චර වෙලා මේ හුස්ම දිහා බලාගෙන ඉඳී ඒකේ ආනිසංසයක් විදිහට අපිට මේ මැද පේන්න ගත්තා කියලා කවුද තේරුම් ගන්නේ? ඒ අවස්ථාවට බිය නොවි මුහුණ දෙන්න කවුද ඉදිරිපත් වෙන්නේ? ගොඩක් වෙලාවට බියවීමක්, ඇඟ ලොමු දැහැගැන්වීමක් තමයි අපිට මේ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙන්නේ. අන්න විඥානය පොඩ්ඩක් අසරණ වුණා විතරයි මොකද කරන්නේ? අන්න ඒක මත පදනම් වෙලා බිය වෙලා ඔන්න ඉතින් නූල් බඳින තත්යකට එන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහර නූල් බැඳගෙනම තමයි මෙහෙ එනකොටම එන්නේ. මොකද විශ්වාස නැහැ වැඩි. දැන් පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මට මහා බයක් ඇති වුණා මේ භාවනා කරන්න ගිහිල්ලා. ඉතින් මම මොකද කරේ? නූල් දුක්මණ්ඩ ගිහිල්ලා දොස්තර මහත්තයෙගෙන් බෙහෙතක් අරගත්තා. ඉතින් ඒ බෙහෙත බිව්වම මට යන්තම් නැවතත් පොඩි සැනසීමක් ඇති වුණා. මේ විදිහට මානසික රෝගයක් තියෙනවා කියලා මම මේ විදිහට බෙහෙතක් අරගත්තා. මොකද්ද ඒකට හේතුව? මොකද්ද ඒකට පදනම? මට මහ බියක්, තැතිගැන්මක්, බොහොම ඒ කියන්නේ අවිස්සුණු ගතියක්, නොතේරෙන ගතියක් ටිකෙන් ටික දැනෙන්න ගත්තා කියලා සඳහන් කරනවා. අන්න විඥාණය පොඩ්ඩක් අසරණ වෙනකොට අර මැද පොඩ්ඩක් පේන්න ගන්නකොට කොහොම නං නැගිටීමක් නැකිල්ලා තියෙනවාද? ආපවර ඉන්දිය තැන්ටත් වැඩිය එහාට ගිහිල්ලා ස්ථාපනය වෙලා තියෙනවා, ස්ථිර වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ගමනේ තමයි අපි යෙදිලා ඉන්නේ. කොහොම කොහොම හරි ඔන්න ඔය හුස්මක් දිහා බලනවා කියන්නේ හැම වෙලේම මෙන්න මේ එල්ල කරලා තියෙන්නේ මේ නාම රූපේ දිහා. ඒක දිහා බලාගෙන ඉන්නකොට 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 අන නොදැනීම ඒගොල්ලන්ගේ නියම රංගනය පෙනෙන්න පටන් ගන්නවා. නියම ස්වභාවය පෙනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තව අත්දැකීමක් දෙකක් එකතු කරමු. අපි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ඔය පරයන්කයක් කරනකොට මෙතන ඒ වගේ තත්ත්වයක් මේක වඩලා තියෙනවා නම් ටිකක් හරි උත්සාහ කරලා තියෙනවා නම් නොදැව කරපු කෙනෙක් නැහැ. එතකොට අපි සමහර වෙලාවට දැකලා තියෙනවා මොකද්ද, අපි මේ දකින ක්‍රියාවලිය අපේ පාලනයෙන් තොර වෙනවා. සක්මන නම් සක්මන බොඳ වෙලා එහෙම විසි වෙන තත්ත්වයක් එනවා. ඊළඟට හුස්ම නම් හුස්ම බොඳ වෙලා එලෝ මෙලෝ නැති තත්ත්වයක් එනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් එනවා. ඉතින් ඒ තත්ත්වය තුලින් අපි හැම වෙලේම මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න උත්සාහ කරොත් අපිට ටිකෙන් ටික තේරෙනවා කාගේදෝ මොනවාදෝ ක්‍රියාවලියක් යනවා. නමුත් අපි මේක දිහා යම්කිසි බැල්මක් බලාගෙන ඉන්න තත්ත්වයක් විතරයි අපි තුල තියෙන්නේ. මොකද්දෝ ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලිය මගේ පාලනයනුත් නැහැ, මට අයිති කරගන්නත් බෑ. නමුත් මම නිරීක්ෂණයක් සිද්ධ කළා තියෙනවා. ඒ නිරීක්ෂණයට නැවත නැවත අපි පණින්න සමහර විට උත්සාහ කළා තියෙනවා. නමුත් යම්කිසි විදියක පැත්තක ඉඳලා බලන නිරීක්ෂණයක් අපි තුල ඇති වෙලා තියෙනවා. අන්න ඒකත් පොඩ්ඩක් ඒ පැත්තක ඉඳලා බලන නිරීක්ෂණය පොඩ්ඩක් ඔලුවට දාගන්න. ඊට පස්සේ තව අවස්ථාවක් උදා වෙනවා. අන්න යම්කිසි වෙලාවක සුළු මොහොතකට අපිට දැනෙනවා අපි කොහේ ගියාද මොනවා වුණාද දන්නේ නැහැ. ඒක දැනෙන්නෙත් නැවතත් නැගිටලා ආවට පස්සේ, නැවතත් ප්‍රകൃති වුණාට පස්සේ තමයි දැනෙන්නේ. ඒතකොට කලින් තැන ගැන කල්පනා කරලා බලනකොට හොඳටම තේරෙනවා සිහියෙනුත් ඉන්දියා වගේ මතකයි. නමුත් අන්න ඒ මොනවා වුණාද කියලා ඒ වෙලාවේ කියන්න හැකියාවක් නැහැ. ආපස්සට හිතලා බලනකොට තේරෙනවා ආයේ වෙලාවේ යම් කිසි විදියක වෙනම අමුතු ලෝකයකට ගිහිල්ලා ඉන්දියා වගේ හැඟීමක්. අනේ එතකොට නාම රූප දෙක ඒ අවස්ථාවේ යම් කිසි පමණකට අඩාල වුණ තත්ත්වයක අපි ඉඳලා තියෙනවා. එතකොට අනේ අවස්ථාව පිළිබඳ හැඟීමක් අපිට පසු වෙලාවක කතා කරනකොට පරයන්කෙන් නැකිලා බලනකොට අඳුන ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය කතන්දර ටික පොඩ්ඩක් පොඩ්ඩක් ඔළුවට දාගමු. අපි තව ටිකක් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු. ඉතින් කොහොම කොහොම හරි ඔන්න ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ යම්කිසි දේශනාවක සඳහන් වෙනවා මෙන්න මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒ දෙන්න කවදාවත් වෙන් කරන්න බැරි ආකාරයක පිහිටනවා කියන දේශනාවක් තියෙනවා. එතන සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මොකද්ද මේ ආනන්ද හාමුදුරන්ට ටොකු ඇනන තමයි උගන්වන්නේ. කොහොම කොහොම හරි අහනවා ආනන්ද දැන් මේ මෞකුසක යම්කිසි විදිහක මේ විදිහට නාම රූපයක් බැසගෙන තියෙනවා, නාම රූපයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ නාම රූපෙට විඥානයක් ගිහිල්ලා එකතුනේ නැත්තම් ගිහිල්ලා එකතු කරන එන වෙනවා කියනටත් වැඩිය විඥානයක් එතන මතුනේ නැත්තම් මේ කොහේ හරි තියෙන විඥානයක් ඒක අල්ලගත්තේ නැත්තම් එතන ගැබක් ඇතිවීමක් සිද්ධ වෙනවාද කියලා. එතකොට ආනන්ද සාමිනාසි කියන නැත ස්වාමීනි ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න මාස් වැදැල්ලක් පිට වෙලා යනවා, ලේ සමග පිට වෙලා යනවා. අන්න ගර්භණී තත්වයක් එතන ඇති උනේ නැහැ. ඊළඟ සඳහන් කරනවා ඊළඟ අපි ওই නාම රූපේ වර්ධනය වෙලා දරුවෙක් බිහි වුණාටත් පස්සේ හදිස්සියෙම එකපාරටම මේ නාම රූපයෙන් විඥානෙ නික්මිලා ගියොත් විඥානෙ වෙන තැන වැතැනක ස්ථාපනය වුණොත් මෙන්න මේ නාම රූපයේ වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට මල දරුවෙක් විතරක් ඉතිරි වෙනවා. අන්න මොකක් හරි කර්ම ශක්තියක් නිසා විඥාණය එතනින් නික්මිලා ගියා. එතකොට අර විද්ධියේ නාම රූපයක් වර්ධනය වෙන්න නම් විඥාණයක් එතෙන්ට බැස ගන්න ඕනේ. ඊට පස්සේ නාම රූපය ස්ථිර වෙන්න අර විදියට විඥාණය පිහිටලා තියෙන්න ඕනේ. අන්න ඔහොම කතන්දරයක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අර විදියට වර්ධනයක් වෙන්නේ නැහැ මේ විද්ධියේ නාම රූපයක් විඥානයක් බැස නොගත්තොත්. ඒ වගේම පැවැත්මක් මතුවෙන්නේ නැහැ ඒ විදිහේ විඥානයක් බැස නොගත්තොත්. ඔන්න මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය සඳහන් කරනවා. ඊළඟට අහනවා මේ නාම රූපයක් නැති තැනකට මේ විදිහේ විඥානයක් බැස ගන්න හැකියාවක් තියෙනවද කියලා. අර කියපු කතාවේම අනිත් පැත්ත සඳහන් කරනවා. මෙන්න මේ විදිහට නාම රූපයක් තියෙන නැති තැනකට මේ විඤ්ඤාණය එල්ල වුණොත් එතනින් එහාට පැවැත්මක් දිගට පැවතීමක් සිද්ධ වෙනවාද කියලා ප්‍රශ්නයක් එමසා සිටිනවා. එතකොටත් කියනවා නැත ස්වාමීනි කියලා. අර විදිහට නාම රූපයක් මත මේ විඤ්ඤාණය පිහිටලා නැත්තම් අන්න අර විදිහ පැවැත්මක් පිළිබඳ අදහසක් ගන්න බෑ. ඔන්නෝම කියලා තමුන් අර බුදුරජාණන් වහන්සේ මෙන්න මේකෙන් පණින විදිහ පිළිබඳත් යම්කිසි අදහසක් එතන ගෙනහැර දක්වමින් තමයි ඉදිරියට යන්නේ. ඊට පස්සේ ඔය කියපු කතාව හොඳට පැහැදිලි වෙන යම්කිසි සිදුවීමක් යම්කිසි දෙයක් අහන්න දකින්න ලැබුණ පහුගිය දවසක මොකද්ද මෙන්න මේ කුකුළු බිත්තර පිළිබඳ කරපු අධ්‍යයනයක්. එතන සඳහන් වෙන්නේ මොකද්ද මේ බිත්තරයක් අරගෙන මේ දාපු බිත්තරේ අපි එමු කට අයින් කළා ඒකට ලයිට් එකක් ගහලා නියම අවශ්‍ය තත්ත්ව දීලා අන්න ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තියලා තියෙනවා. එතකොට මේ සජීවී බිත්තරයක් තමයි තියෙන්නේ. එතකොට පළවෙනි දවසේ බැලුවාම මුකුත් වෙනසක් නැහැ. කහ මදයක් තියෙනවා වටේ සුදු මදයක් තියෙනවා ඔච්චර තමයි. නමුත් දවස් දෙක ගෙවෙනකොට දැන් මේ සජීවී බිත්තරයක් නිසා අර විදිහට යම් කිසි ශක්තියක් ඒක තුල ගැබ්බෙලා තියෙන නිසා දවස් දෙක වෙනකොට පොඩි ඉරකුයි තිද්දකකුයි වගේ දෙයක් මතුවලා එනවා. මොකද්ද මේ ඉරයි තිද්දකයි? එකක් හදවත, අනිත් පැත්තෙන් මොළය කියන යම් කිසි සලකුණු දෙකක් මේ බිත්තරය තුල ඇති වෙනවා. ඊට පස්සේ දවස් 3-4 වෙනකොට මොකද වෙන්නේ? අන්න ගැහෙන හදවතක් සමග යම් කිසි සැකිල්ලක් ඇති වෙනවා. එතකොට හොඳට ඇතුළට එබිලා බැලුවොත්, ලං වෙලා බැලුවොත් මෙන්න මේ හදවතේ ඒ කුටීර ගැහෙන ආකාරය, ඒ තුලින් මේ වටපිටාවට යම් කිසි නහර ටිකක් දිගේ අන්න ලේ ගමන් කරන ආකාරය දකින්න පුළුවන්. එතකොට දවස් 3-4 වෙනකොට බිත්තරයක් දාලා අන්න අර විදිහේ ගැහෙන හදවතක් සමග තමයි වැඩ කටයුතු යන්නේ. අර විදිහට ශරීරයේ සැකිල්ලක් යම් පමණකට ඇති වෙලා තියෙනවා. ඉතින් බලන්න දවස් 3-4 වෙනකොට අන්න ගැහෙන හදවතක් මේක ඇතුලේ බිහි වෙලා එනවා. අන්න අර දෙකේ ක්‍රියාකාරීත්වය නිසා ඒක මත පදනම් වෙලා අර විදිහට ආයතන ශරීරයක් බිහි වෙලා එනවා. අර බීජය මත, අර ප්‍රභවය මත පදනම් වෙලා අන්න ආයතන ශරීර බිහි වෙලා එනවා. එතකොට ඔන්න ඒ කතාව තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කියන්න උත්සාහ කරන්නේ. මේ නාම රූප විඥාන දෙකේ අතර සම්බන්ධය. කලින් අපි කිව්වා නාමයත් රූපයත් අතර සම්බන්ධය. දැන් කියනවා නාම රූප විඥාන දෙක අතර සම්බන්ධය. ඉතින් ඔහොම කියලා ඔය කතාව තව ටිකක් පැහැදිලි කරගන්න අපිට පුළුවනි. ඊළඟට තව ටිකක් වෙන සූත්‍ර දේශනාවක් දිහාවට ගියොත් අන්න එක මේ බුදුරජාණන් වහන්සේ මෙතන අතීත ප්‍රවෘත්තියක් විදිහට තමයි සඳහන් කරන්නේ. සඳහන් කරන මෙන්න මේ ශාසනේ, මෙන්න මේ මගේම ශාසනේ පැවිදිලා ඉඳිය භික්ෂුවකට එක්තරා අවස්ථාවක මෙන්න මේ විදිහ අදහසක් පහළ වුණා. මොකද්ද පහළ වුණ අදහස? මේ ස්වාමීන් වහන්සේට අදහසක් ආවා, මම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල්, මෙන්න මේ විදිහට රූප ධර්ම විදිහට අපි අඳුන්නපු දේවල් නිරුද්ධ වෙන තැනක් තියනවාද කියලා හොයාගත්තොත් හොඳයි. මේවා නැති වෙන තැනක්, මේවා නිරුද්ධ වෙන තැනක් තියනවාද කියලා හොයාගත්තොත් හොඳයි කියලා මෙන්න මේ හාමුදුරන්ට අදහසක් පහළ වුණා. ඉතින් අදහසක් පහළ වෙලා මේක මම දන්නේ නැහැනි කියලා මොකද කරලා තියෙන්නේ? ඔන්න ඉතින් යම්කිසි දිහකට ගිහිල්ලා තියෙනවා. ඒ චාතුම් මහරජිකේ කියන ඔය ළඟම තියෙන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා. ගිහිල්ලා ඒ දෙවිවරුන්ගෙන් අහනවා මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා නිරුද්ධ වෙන තැනක් නැති වෙන තැනක් තියනවාද කියලා අහනවා. දැන් මේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳපු භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන තමයි මේ කතාව. ඊට පස්සේ ඒ දෙවිවරු කියනවා අපි නම් ඕවා දන්නේ නැහැ. අපිට වැඩිය ප්‍රබල, අපිට වැඩිය දැනුම් තේරුම් තියෙන දෙවියෝ ටිකක් ඉන්නවා. මේ සතර වරන් දෙවියෝ කියලා ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් ගිහිල්ලා අහලා බලන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හතර දෙනා ගාවට ගිහිල්ලා ඇහුවාම ඒගොල්ලෝ කියනවා අපි නම් ඕවා දන්නේ නැහැ. අපිට වැඩිය දැනුම් තේරුම් තියෙන කට්ටියක් ඉන්නවා. මේ තාවතින්සේ කියන දෙවියරු කොටාසයක් ඉන්න එහෙන් ගිහිල්ලා අහලා බලන්න. ඒතර තව තින්සේ කට්ටිය කියනවා අපිට නම් ඕවා තේරෙන්නේ නැහැ. අපේ ලොකයි ඉන්න සක්‍රය එයාගෙන් ගිහිල්ලා අහලා බලන්න කියලා සක්‍රය කියනවා ඊට උඩ දෙවිය ලෝකෙට යනවා. ඔහොම 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 ගිහිල්ලා අන්තිමට පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙටත් යනවා. ඉතින් එතනින් ගිහිල්ලා ඇහුවාම මේ පිරිසකින් ඇහුවාම මේගොල්ලෝ කියනවා අපිට වැඩිය දැනුම් තේරුම් තියෙන අපේ ලොක්කා ඉන්නවා මේ වසවත්ති දිව්‍ය පුත්‍රයා. එහෙම නැත්නම් මාරයා ඉන්නවා, මාරයාගෙන් ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්න කියලා කියනවා. ඉතින් මාර්යා ගාවට ගියහම මාර්යාත් කියනවා මම නම් දන්නේ නැහැ කියලා කියනවා. අවංකවම කියනවා හැබැයි අපරාධ කියන්නේ බෑ කියලා කියනවා. තව උඩ බ්‍රහ්ම ලෝකයක දෙයියෝ කට්ටියක් ඉන්නවා, ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහලා බලන්න. ඊට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකේ කට්ටිය කියනවා බ්‍රහ්ම පුරෝහිත කියලා තව දෙයියෝ කට්ටියක් ඉන්න උඩ ඒගොල්ලන්ගේ ගිහිල්ලා අහලා බලන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මහා බ්‍රහ්ම කියලා තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගිහිල්ලා අහලා බලන්න කියලා මහා බ්‍රහ්ම කට්ටිය ගාවට ගිහිල්ලා කිව්වහම කියනවා අපි නම් දන්නේ නැහැ, හැබැයි අපේ ලොක්කා ඉන්නවා මහා බ්‍රහ්මයා, එයාගෙන් ගිහිල්ලා අහලා බලන්න. ඊට පස්සේ මහා බ්‍රහ්මයා ගිහිල්ලාට ගිහිල්ලා අහනවා මෙන්න මේ විදිහ ප්‍රශ්නේ. මොකද අහන්නේ? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති වෙන තැනක් තියෙනවද කියලා තමයි අහන්නේ. ඉතින් මහා බ්‍රහ්මයාට ලැජ්ජයි මේක දන්නේ නැහැ කියන එක පාට. මහා බ්‍රහ්මයා පැත්තකට කතා කරලා කියනවා මේ මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම ඔක්කොම දන්නවා කියලා. ඉතින් මම ඒකයි මේ පිරිස ඉස්සරහා කිව්වේ නැත්තේ. හැබැයි මම ඔය කියන කතාවට උත්තරේ දන්නේ නැහැ. ඊට පස්සේ අමුතු විදිහ ප්‍රශ්නයක් අහනවා. අහනවා ඇයි මෙච්චර දුර ආවේ කියලා අහනවා. ඇයි මෙච්චර දුර ආවේ අපරාධේ නේ අර බුදුහාමුදුරු ගාවට ගියා නම් ඕක දැනගන්නවනි කියලා විමසලා සිටිනවා, ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඉතින් මේ හාමුදුරු ආපහු හැරිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා කියලා මේ පස්සේ දවසක බුදුහාමුදුරුව තමයි කියන්නේ. එතකොට අහපු ගමන් උත්තරේ දෙන්නේ නැහැ. ඒ වෙනකොට හින්ට් එකක් තමයි ගහන්නේ. කියනවා අර නැවක යනකොට මිනිස්සු ගොඩබිමක් තියනවාද කියලා හොයාගන්න කපුටෙක් වගේ එකෙක් අරගෙන යනවා. ඉතින් මේ කපුටාව නිදහස් කරාම මුව උඩ ගැහුවාම මුව මේ නැවෙන් මිදිලා යන්න ඕනි හින්දා උඩට අහසට නැගිලා බලනවලු ගොඩබිමක් තියනවාද කියලා. හතර අතේ හොයනවලු. හොයලා 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 බැරි වුණාම නැවතත් කුඹ ගහේම වහනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ මහන උඹත් වටේ වටේ ගිහිල්ලා අන්තිමට හොයාගන්න බැරි කොට මගේ ගාවට මහව නේද කියලා අන්න පොඩි හින්ට් එකක් ගහලා තමයි බුදුහාමුදුරුව පටන් ගන්න. එහෙම පොඩි නිග්‍රහයක් කළා තමයි පටන් ගන්න. එහෙම කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද? ඔය ප්‍රශ්නෙම වැරදි. ප්‍රශ්නෙම වැරදි කියලා කියනවා. මොකද්ද? මෙන්න මේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ නැති වෙන තැනක් නෙමෙයි හාමුදුරුව හොයාගෙන යන්නේ. ওই ප්‍රශ්නේ වැරදි. එහෙම එකක් අහලා හරියන්නේ නැහැ. එහෙම තැනක් හොයලා හරියන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් ගැලපෙන්නේ නැහැ කියලා තා ඉස්සෙල්ලා ප්‍රශ්නේ නිවැරදි කරනවා. මොකද්ද නිවැරදි කරන්නේ? මෙන්න මේ නිවැරදි කිරීම හොඳට ඔළුවට දාගන්න. එතන සඳහන් කරනවා මෙන්න මේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නැති වෙන්නේ නෙමෙයි ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොතනද කියලා තමයි ওই ප්‍රශ්නේ අහන්න ඕනි කියලා සඳහන් කරනවා. අන්න එතකොට නැතිවීමක් පිළිබඳ අදහසක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැත්තේ කොහෙද කියලා විමසා සිටිනවා. එතකොට මේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ කියන්නේ මොකද්ද? අන්න අර නාමයක් එක්ක මේක ගැළපිලා එනවා. අපි කිව්වා තද බවක් තමයි අපිට දැනෙන්නේ. නැතුව පටවි කියලා ආකාරයක් අපිට දැනෙන්නේ නැහැ. එනේ තද බව කියපු ගමන් මොකද වෙන්නේ? අන්න නාමයක් එක්ක ගැළපිලා එනවා. එතකොට මේ පටවි ආපෝ තේජෝ වායෝ කොහෙ තියුණත් වැඩක් නැහැ. ඒක නාමයක් එක්ක ගැටිලා නැත්තම් ප්‍රතිස්ථාවක් ලැබලා නැත්තම් මේක තියුණද නැද්ද කියන හැඟීමක් අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට කියනවා එහෙනම් අහන්න ඕනේ ඔහොම නෙමෙයි, අහන්න ඕනේ මේක ප්‍රතිස්ථාවක් නොලබන්නේ කොහිදද කියලා. මේ විදිහට මේකේ ප්‍රතිස්ථාවක් පදනමක් නොලැබෙන්නේ කොහෙද කියලා තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා ප්‍රශ්නේ හරිගස්සනවා. එතකොට මේ හරිගස්සපු ප්‍රශ්නේ තමයි අපි අද මාත්‍රකා විදිහට තියපු ගාතාව. පළවෙනි ගාතාව මොකක්ද සඳහන් කරන්නේ? කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ න ඝාදති, කත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං, කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මෙන්න මේ හදපු ප්‍රශ්නේ තමයි අහන්නේ. අහනවා කොහිනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් නොපිහිටාද? ප්‍රතිස්ථාවක් පිහිටීමක් ලබන්නේ නැද්ද? කත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභසුභං. එතකොට ප්‍රතිස්ථාවක් ලැබපු ගමන් මොකද වෙන්නේ? අන දීග්ග කෙටි බව, කුඩා මහත් බව, සුභ අසුභ බව ඉදිරිපත් වෙලා එනවා. ඒ නාමයක් රූපයක් මත පදනම් වෙලා ප්‍රතිස්ථාවක් ලැබපු ගමන් මෙයා කොටයි, මෙයා දිගයි, මෙයා ලොකුයි, මෙයා මහතයි, මේක සුභයි, මේක අසුභයි කියලා ඔන්න කතන්දර ගොඩක් ගොඩ නැගිලා එනවා. ඊළඟට සඳහන් කරනවා කත්ත නාමංච රූපංච. මෙන්න මේ විදිහේ නාමයක් රූපයක් ප්‍රතිස්ථාවක් නොලබන්නේ, ඉතිරි නොකර නිරුද්ධ වෙන්නේ කොහෙදිද? ඒ නිරුද්ධ වීමත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට දිග කෙටි බව, කුඩා මහත් බව, සුභ අසුභ බව ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කොහෙද මේ වගේ වැඩක් වෙන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ උත්තරේ තමයි දෙවනි ගාථාව. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං, එත්ත ආපෝච පඨවි තේජෝ ආයෝන ගහදති, එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභසුභං, එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති, විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති इति කියලා. අන්න එතකොට කියනවා මෙන්න මේ අමුතු විදිහේ දෙයක් පිළිබඳ සඳහනක් කරනවා. මෙන්න මේ විදිහේ විඥානයක් තියෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. මෙතන අනිදස්සන කියන වචනය සඳහන් වෙනවා, අනන්ත කියන වචනය සඳහන් වෙනවා, සබ්බතෝ පබං කියන වචනය සඳහන් වෙනවා. එතකොට අනිදස්සන කියපු ගමන් නිදර්ශනයක් පෙන්නුම් කිරීමක් නොකරන කියන කතාවක් මතුවලා එනවා. දැන් අපි දැක්කොත් ඔය රාත්‍රී ආකාශයේ අපිට ආකාශ වස්තු පේනවා. එතකොට මේ පේන්නේ කොහොමද? අහසේ තියෙන ආලෝකයේ මේ වස්තු එක ගැටීමක් එක තමයි පේන්නේ. නමුත් වස්තුවක් නැත්තම් ආලෝකයක් අපිට පේනවා. වස්තුවක් නැති වුණ ගමන් අපිට ආලෝකයක් පෙනෙන්නේ නැහැ. රහස නිදර්ශනයක් පෙන්වන්නේ නැහැ. පෙනීමක් ඇති කරන්නේ නැහැ. යම් කිසි දෙයක් පෙන්눔 කරන්නේ නැහැ. ඔන්න ඔය කතාව ගන්න තමයි කියන්නේ. ඒකට අනිදස්සන. මෙන්න මේ පෙන්눔 නොකරන ස්වභාවය ඇති විඥානයක් තියෙනවා. ඉතින් මේ විඥානය ගැන කතා කරනකොට ඊළඟට කියන මේක අනන්තයි. මේක ප්‍රමාණ කරන්න බෑ. මොකද අර පෙන්වීමක් තුලින් අපි ප්‍රමාණ කිරීමක් වෙන්නේ. අර දීඝ කෙටි බව, කුඩා මහත් බව, සුභා සුභ බව සියල්ලම ඇති වෙන්නේ පෙන්눔 කිරීමක් තුලින්. එතකොට පෙන්눔 කිරීමක් නැත්නම් අන්න ප්‍රමාණ කිරීමකුත් නැත. ඊළඟට සඳහන් වෙනවා සබ්බතෝ පබං. මෙන්න මේ තියෙන සියල්ල අතරින්ම ප්‍රභාෂර දෙයක් තමයි මෙන්න මේ විදිහේ විඥානය. අර තියෙන ඔක්කොම දේවල් වලට වැඩිය ප්‍රභාෂර දෙයක් තමයි මෙන්න මේ විදිහේ විඥානය කියලා අන්න ඒ පිළිබඳ යම් කිසි අදහසක් මෙන්න මේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කළා කියනවා අන්න එත්තා පෝච පඨවි තේජෝ වායෝ නගාදති. මෙන්න මෙතන තමයි මේ ආපෝ පඨවි තේජෝ වායෝ කියන ඒවා ප්‍රතිස්ථාවක් නොපිහිටන්නේ. එහෙම නැත්නම් ප්‍රතිස්ථාවක් නොලබන්නේ මෙතන තමයි. ඊළඟට මෙන්න මෙතන තමයි දිග කෙටි කුඩා මහත් සුභ අසුභ කියන මේ සියල්ල ඉතිරි නොකොට නිරුද්ධ වෙන්නේ. මෙන්න මෙතන තමයි මේ නාමයත් රූපයත් කියන එක ඉතිරි නොකොට නිරුද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහේ විඥානයක් ඇති කර ගැනීම තුලින් මේ සියල්ල ප්‍රතිෂ්ඨාවක් නොලැබෙන තත්වයකට පත් කරගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අර භික්ෂුන් වහන්සේට. එතකොට මෙන්න මේ කියන කතාව අපිට ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන්. දැන් අපි අර විවිධ දේවල් කියාගෙන ආවා. දැන් එතකොට දැන් අපි දැක්කොත් අනර විදිහේ යම් කිසි ගලණයක් තියෙනවා. මේ ගලණය තුළ මට පාලනයක් නැහැ. එතකොට ඒ ගලණය ඔහේ ගලාගෙන යනවා. එතකොට මේක යම් කිසි විදිහක අපි අත්දැකලා තියෙනවා. එතකොට අන්න ඒක එක අවස්ථාවක්. ඊට පස්සේ අරගල කරන රිලවයි කණ්ණාඩි ඇතුළේ ඉන්න රිලවයි මේ දෙදෙනාම දිහා අර අරගලයට සම්බන්ධ නොවි බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා පැත්තක. අපි මේ විදිහේ තුන්වෙනි චරිතයක් ගැන කිව්වා. මේ විදිහේ දෙයක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය අවස්ථා ගැන ගත්තොත් අපිට යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන් මෙන්න මේ කියන අනිදස්සන ආකාරය. මෙන්න මේ පෙන්නුම් නොකරන ආකාරය. ඊට පස්සේ අනන්ත සබ්බතෝ පබ. මෙන්න මේ විදිහේ මෙන්න මේ කුඩා මහත් සුභ අසුභ ඊළඟට දිග කොට බවෙන් වෙන් වෙච්ච මෙන්න මේ නාම රූප දෙකෙන් වෙන් වෙච්ච යම් කිසි අවස්ථාවක් තියෙනවා කියන එක අපිට යම් යම් පමණකට තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉන්න කට්ටිය ඔය විදිහේ සුළු සුළු අත්දැකීම් ලැබලා ඇති. ඉතින් ඒකෙම වඩා වර්ධනයක් පිළිබඳ තමයි, ඒකෙම තව එකට ඉහළට ඉහළට දියුණු කිරීමක් තමයි මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙන්න මේ කියන தত্ত্বය අර විදිහට අර නාම රූපයක් මත පදනම් වෙලා නැහැ. නාම රූපයක් මත පදනම් නොවිච්ච විඥානයක් පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට ඒ කියපු ගමන් මොකද වෙන්නේ? අර මව කුසේ කතාව කියනකොට ඉදිරිපත් කරා වගේ ඒ ආනන්ද හාමුදුරුවන්ට කියලා දුන්නා වගේ මොකද්ද? නාම රූපයක් මත පදනම් නොවිච්ච ගමන් තවදුරටත් පැවැත්මක් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. තවදුරටත් මේ දුක් කඳක් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. තවදුරටත් මේ දිග කෙටි බව පිළිබඳ කතන්දර, මේ සුභ අසුභ පිළිබඳ කතන්දර, අර විදිහට බය වෙලා නූල් බඳින කතන්දර ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. කොරෝනා වලට බිය වෙන තත්ත්ව ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. ඔන්න ඔය தත්ත්වය ගැන තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න උත්සාහ කරන්නේ. එතකොට බලන්න මෙන්න මේ පෙන්눔 කරන දෙන අවස්ථාව. ඊට පස්සේ මේ රහතන් වහන්සේලා පිළිබඳ සඳහන් කරනකොට මේ ඒ පිළිබඳ ප්‍රශ්න අහනකොට අන්න බුදුරජාණන් වහන්සේ නිතර නිතර දෙන පිළිතුර මොකද්ද? ඕක ගැන අහන්න එපා. ඕක ගැන අහන්න එපා. ඕක ප්‍රමාණ කරන්න බෑ කියන පිළිතුර නැවත නැවත ලබා දෙනවා. අර විදිහට නිදර්ශනයක් පෙන්눔 කරන්නේ නැත්තම් ඊළඟට අර විදිහේ ප්‍රමාණ කරන්න බැරි තත්ත්වයක් නම් සියල්ලටම වැඩි ප්‍රභාස්වර නම් කොහොමද මේ නාමයක් රූපයක් මත පදනම් වෙලා මේ විදිහේ නිරීක්ෂණයක් මේ විදිහේ ප්‍රකාශයක් කරන්නේ කියන එක තමයි ඕක පිටිපස්සේ ගැබ් වෙලා තියෙන දේ. ඕක පිටිපස්සේ ගැට ගැහිලා තියෙන දේ. ඊළඟ අපි තව පොඩි කතාවක් කරමු. මොකද්ද? මහා ඝන වනාන්තරයක් තියෙනවා. මේ වනාන්තරයේ මහා විශාල වනස්පති අවිතම සමහර විට අඩි 100 ගණනක් උස වනස්පති ඔන්න කඩාගෙන බිමට වැටෙනවා. එතකොට මහා කම්පනයක් සහිත වටපිටාවේ තියෙන ගස් සියල්ලම දෙදරවමින් ඒ ගස්වල අතුත් කඩාගෙන මහා කම්පනයක් සමග මේ වනස්පතියා බිමට කඩාපාත් වෙනවා. එතකොට මහා පොළොවම කම්පාවට පත් කරනවා. එතකොට මෙහෙම වනස්පතියේ බිමට ඇදගෙන වැටුණාට මොකද මේක දකින්න හැතැක්ම ගානකට මේක අහන්න හැතැක්ම ගානකට කෙනෙක් ඉඳියේ නැත්තම් ඒ විදිය කෙනෙක් ඉඳියේ නැත්තම් මේ ගහක් වැටුණා වෙනවද කියලා ප්‍රශ්නයක් නගනවා. ඒ විදියට නිරීක්ෂණයක් කරන්න අර විදියට නාම රූපයක් පිළිබඳ අදහසක් තියුනේ නැත්තම් අන්න ගහක් වැටුණා වෙනවද? අන්න අර ස්වාමීන් වහන්සේ අහගෙන ගියපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේක ප්‍රතිස්ථාවක් ලබන්න ඕනේ. ප්‍රතිස්ථාවක් මත පදනම් වෙලා තමයි අන්න අර දිග කෙටි බව කුඩා මහත් බව මේ සියල්ල ගොනු වෙලා ඉන්නේ. මේ ප්‍රතිස්ථාව නැති වෙච්ච ගමන් මේ කතන්දර වලින් එකකින්වත් මේක අර්ථ දක්වන්න බෑ. අර්ථ දක්වන්න හැකියාවක් නැහැ. ඒතකොට ඔන්න ඔය විදිහේ ප්‍රතිස්ථාවක් නැති කරගන්න දිහාවට එල්ල කරපු ප්‍රතිපදාවක තමයි අපි ඇදිලා ඉන්නේ. ඉතින් එවැනි වූ ප්‍රතිපදාවක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආදී සාදු සාදු වහන්සේට තිරුවන් සරණයි.
එහෙමනම් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරමු නේද උදේ?
ඔන්න ඔන්න ලෝෂි.